சாது சாது சாது. கௌரவனீய தம்ம குசல் சுவாமிநாசகின் அவசராய் அப்பி சுக்ருது பரதி ரஸ்வசிட்டின்னே சத்தியபதாபத்தின யோகாவச்சரங்கே கமட்டான் கெட்டலுகட்ட அவ்வாதல பாகனிம சா தர்மதேசன வெடிசட்டாண்டாய் கௌரவனீய தம்ம குசல் சுவாமிநாசகே தெப்பா நமது மம ஆராதனா கரணும் கமட்டான் கெட்டலுகட்ட அவ்வாதல பாத்தனமின் சாது சாது சாது. சுவாமிநாச லிகித்த பிரஷ்ன எக்காக் லெவில தீர்ந்த அது அவசராய் சுவாமிநாச சக்மன் பாவனா சிமெந்தி பொலவமத்த யட்டிப்பத்துல ஸ்பர்ஷவன விட்ட வாம்பாதே வம வசேந்து தக்குணு பாதே தக்குண வசேந்து சிஹியன் அவிதிமின் யட்டிப்பத்துல தரின சீத்தல உணுசும் பாவ விளும்ப கொட்டைய அங்கிலிவர்ட்ட தரின தேவல் தக்கிமின் சக்மான் கலமி கக்குள்ளொலின் பட்டங்கண்ணா காம்பனை சாஞ்சல கத்திய சிறுர புறாம தருணா ஏவா தக்கிமின் உதய காலையிட்ட பேக் பமனுக்குத் அவஸ் காலையிட்ட பேக் பமனுக்குத் சக்மான் சக்மன் பாவனாவ கரண்ணமி சரீரத்துல வேதனா சா அங்கட்ட பணநத்தி பாவ தருணா ஏவா நொசிதாம பாவனா கருகினி அண்ணமி மெசே கருகினியாம நிவரதித பாதா தினமின் கருணாவின் இல்லா சிட்டிமி பரியாங்க பாவனாவ. சுவாமிநாசே ஏகமம் வெனமத இதிரிபத் கரன்னது
தேகம் கியோ முஹாரி
பரியாங்க பாவனாவ மம மெத்தன சிதா ஷரீரே திச பாதாந்தே சித ஹிஸ்ஸகேஸ் தக்வா அனுலோம பட்டிலோம வசேன் டிக வேலாவக் சித்தின் பலா சிட்டின் நெமி எசே பலா சிட்டின விட்ட ஹுஸ்ம இகல பகலையான ஆக்காரையா பேதிலி லேச தெரினவா இம்பாசு ஹுஸ்மரல்ல திச பலன் நெமி ஹுஸ்மரல்லே இகலட்ட கணித்தி சீத்தலது பிராஸ்வாசேதி உணுசும் பவது தெரினவா கையை கம்பனி சஞ்சல கத்தி தெரினவா ஷரீரேம கிளிப்பு பொலாயான ஆக்காரையா தெரின அத்தர முழுமணின்ம ஷரீரே ஹிர வேணுவா தத வேணுவா வகை தெரினவா ஏவகி தேவால் தரின் பாவ சிஹியன் தக்கினாத்தர உஸ்மரல்ல இகலட்ட பாலட்ட யாமகன அவதானியம் பலா சிட்டின பாவ தரினும் மெசே பரியாங்க பாவனாவது தவசகட பயதிக பவன கரண்ணிமி மெசே திகட்டம் பாவனா கரங்கன யாம நிவரதித பகதா தினமின் கருணாவின் இல்லா சிட்டுமி உபவான்சேட நிது நிரோகி சுவை லபேவா திருவன் சரணை சாது சாது சாது.
හොඳයි එතකොට දැන් මේ යම් කිසි විදිහක යෙදිලා තමුන්ගේ අත්දැකීම ඉදිරිපත් කරනවා. ඉතින් දැන් ඔය විදිහට සිහිය යොමු කළ බැලුවාම ඔය වගේ විස්තර තොරතුරු අපිට දකින්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මහා විචිත්‍රවත් දේවල් නෙමෙයි මේ වටිනාකමක් තියෙන දේවල් නෙමෙයි නිරීක්ෂණය වෙන්නේ දකින්න තියෙන්නේ. එතකොට කෙනෙක් කියනවා මේව බලලා මොකක් කරන්නද මේ හුස්ම වැටෙනවා මේ ඇවිදිනවා ඕකේ මොකද්ද බලන්න තියෙන කියන පමණට වටිනකමක් පේන්නේ නැහැ ওই තොරතුරුවල. නමුත් අපි ওই විදිහට නැවත නැවත කරනවා මේවා නිරීක්ෂණය කරනවා හරියට නිකන් අර යම් කිසි පුද සත්කාරයක් කරනවා වගේ බුදුන්ට පූජාවක් කරනවා වගේ තමයි මේ දේවල් නිරීක්ෂණය කරන්නේ. ඉතින් එතකොට වටින තොරතුරු නොපෙනුනාට ඔය විදිහේ නීරස තොරතුරු පෙනුනාට මොකද මේක හොඳ සලකුණක් අපේ සිහිය වර්තමානයේ තියනවා කියන්නේ. ඒ විමසීම තමයි ඔය නැවත නැවත සිද්ධ වෙන්නේ. මේ දකින දකින දේවල් හඳුනගෙන යම් කිසි විදියක ප්‍රකාශ කිරීමකට උත්සාහයක් ගන්නවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ওই විදියට අපි හිතමු දැන් ඇවිදින්න වෙලාවක් හදාගෙන තියෙනවා වාඩි වෙලා ඉන්න වෙලාවක් හදාගෙන තියෙනවා. එතකොට ඒ පෑ ගණනක් සඳහන් කරා ඒක බොහොම වටින කැපකිරීමක්. දැන් ඔය කරන පුහුණුවම බලන්න එදිනෙදා ජීවිතේ දිහාවටත් අරගෙන යන්න. දැන් ඔය කියන විදියට පෑ හතරක් වගේ ඔකේ දෙනවනේ ෆෝමල් මෙඩිටේෂන් විදියට. එතකොට ඒ දවසේ ඉතුරු පෑ ගණනාව නිදිය ගන්න ටිකක් අතහැරියොත් තවත් දවසේ භාගයකටත් වැඩි ඉතුරු වෙනවනේ. අන්න ඒ ප්‍රමාණය ගැනත් පොඩ්ඩක් අවධානයෙන් බලන්න. ඒ ප්‍රමාණයත් අපි හිතමු සක්මන ඉවර වෙලා වතුර ටිකක් බොන්න යනවා. එතකොට ඒ අතරමැද කාර්යය කොහොමද මම සිද්ධ කරන්නේ? ඊට පස්සේ වතුර ටිකක් බීලා වාඩි වෙනවා. ඒ වාඩි වෙන ටික කොහොමදම කරන්නේ. ඊට පස්සේ පැයක් වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ නැවතත් ගිහිල්ලා අපි හිතමු වෙන මොකක් හරි වැඩකේ දෙනවා. කුස්සියේ වැඩක් කරනවා. එතකොට මොකද දැනෙන දැනීම කියලා ඔන්න ඔය බැල්මම ඒ අවස්ථාවලදීත් පුරුදු කරන්න බලන්න. එතකොට සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි කියලා හිතෙන්න පුළුවන් එදිනෙදා ජීවිතයේ සිහිය පැවැත්වීම. නමුත් ඒකේ ටික ටික හුරු කරගන්න අවශ්‍යයි. මොකද දැන් අර පැය හතරක් කැප කළ ඉතුරු ටික ඔක්කොම වල් වදින්න දීලා හරියන්නේ නැහැනේ. අපි ගොඩ දෙනෙට වර්ධින තැනක් තමයි ඒක. අර වෙලාව කරනවා. ඒ වෙලාව බොහොම කැපවීමෙන් කරනවා. ඉතුරු පැය ගණනාව අන්න අර වල්බූරු නිදහසකට කැප කරනවා. ඉතින් මොකද වෙන්නේ අර කරන වැඩේ ප්‍රයෝජනමදි. උඩින් පුරවනට වැඩිය යටින් හිල් කාන්දු වැඩි. ඉතින් කියන අර හිල් කලයකට වතුර පුරවනා වගේ අමාරුයි වැඩේ කියලා. මොකද ඒතු උඩින් දානවට වැඩිය වටින් හිල් වලින් කාන්දු වෙනවා. ඉතින් එන්නේ නිසා එදිනෙදා ජීවිතේට ඒ දිගහැරීම කරන්න ඕනේ. ඒක ටික ටික උත්සාහ කරන්න. බලන්න මම මේ එදිනෙදා වැඩක් ටිකෙන් ටික අවධානයෙන් කරොත් මොනවද මට දැනෙන්නේ. එතකොට ඔය වගේම නිරීක්ෂණ ටිකක් තියෙනවා. අයලෝලු කපනවා නම් එලෝලු එක අතකින් අල්ලගෙන ඉන්නවා. ඒ එලෝලු වල ස්වභාවය අතර දැනෙනවා. අනිත් අතෙන් පිහිය අල්ලගෙන ඉන්නවා. ඒ අතර හිතවිලි ඇහැට පේන දේවල් සද්ද නැවත නැවත ඇති වෙනවා. මේ සියල්ල අතරේ අන්න යම් කිසි අවධානකින් නැවත නැවත එලෝලු කැපීමක් සිද්ධ කරනවා. ඔන්න ඔය විදිහට බලන්න මේ යෙදෙන වැඩේට ওই විදිහේ අවධානයක් යොමු කරොත් යම් යම් නිරීක්ෂණ ටිකක් තියෙන්න පුළුවන්. ඉතින් හොඳයි ඊළඟ දවසේ වார்த்தාවට ඔය ඇවිදීම ඉඳීම දෙකට අමතරව අන්න බලන්න එදිනෙදා ජීවිතේ වැඩකුත් පොඩි විස්තරයක් එකතු කරන්න පුළුවන්ද කියලා. එතකොට අන්න වැඩේ ගොඩක් දුරට සම්පූර්ණ විදිහට කියවෙනවා.
ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න කියලා තියෙන්නේ කාට හරි කෙනෙක්ට මේ වෙලාවේ වාචික ප්‍රශ්නයක් අහන්න ඕනේ නම් මේ අත උස්සන්න. එතකොට මම මෙතනින් මයික් එක අන්මියුට් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් අහනකම් කලින් ආපු යෝගාවචරයාගේ ප්‍රශ්නෙට දී පුත්‍රයත් සම්බන්ධයෙන් අපිට එදිනෙදා ජීවිතයේ වැඩ කරද්දී අපි වැඩ කරන විදිය ගැන සතියෙන් දකින්නකත් ඒ වගේම අපි සතිමත් සක්මනත් සතිමත් පරයන්කේ ඉන්න එකෙන් අපිට ඇති වෙන පුරුද්ද නිසා එදිනෙදා ජීවිතයේ අපට එන සිතිවිලි පවා අපිට වැඩිපුර දකින්න පුළුවන් වෙනවා කියන එක තමයි මගේ මේ අත්දැකීම. ඒක මට නිකම් ප්‍රකාශයක් වගේ තමයි කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ.
ඔය ඇත්තටම අර මේ ඇස්තරලා බැලුවාම වටපිටාව පේනවා. එතකොට කෙනෙක් කිව්වොත් ආ මේවා කලින් තියුනේ නෑ දැන් මතු වුණා කියලා. ඒ කතාව වැරදීනේ. කලින් ඇස් දෙක ඇරලා තියුන්නේ නෑ. කලින් වහගෙන ඉඳියා. ඇස් වහගෙන ඉන්නකොට නොපෙනුන දේවල් ඇස් ඇරියාම පේනවා. ඉතින් ඔක තමයි ස්වභාවය. අන්න මේ සිහියකින් විමසලා බැලුවාම කලින්ට වැඩිය විස්තර තොරතුරු පේනවා. යකෝ මේ සිහිය නිසාලුතෙන් සිතුවිලි වැඩිපුර එන්න ගත්තා වගේ මේ භාවනාව නිසාපු මෙලෙඩක් වගේ කියලා හිතෙන්නේ. නමුත් පොඩ්ඩක් විමසලා බැලුවොත් මේ කලිනුත් තිවිලා තියෙනවා. කලින් මම දැක්කේ නෑ. කලින් මට පෙනුනේ නෑ මගේ අසිහිය නිසා. නමුත් දැන් ටික ටික පේනවා. වැඩි වැඩියෙන් විස්තර දකිනවා කියන එක ඇත්තටම මේ කරන ප්‍රතිපදාවේ දියුණුවක්. එතකොට පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මොකද්ද මේ එක වරකට එක අරමුණක් නිතරක් නේද මේ හිතට අවධානයට අහුවෙන්නේ. අර විදිහට අරමුණු දෙක තුනක් එකවර අවධානය තියන්න බෑ නේද කියලා. එතන මේ පුරුදු කරන කෙනෙක් තමයි අහන්නේ. එතකොට මං කිව්වා බලන්න නිරීක්ෂණය කළ බලන්න ඔය ප්‍රශ්නේ ට උත්තරේ මහත්යටම හොයාගන්න පුළුවන්. අනිත් දවසේ ගෙනහල්ලා ඔය වார்த்தාව තුළම ලියාගෙන ඉන්න පුළුවන්. මම බැලුවා මේක තමයි මගේ නිරීක්ෂණය. එතකොට එක එක්කෙනාගේ සිහියේ තීක්ෂණ බව අනුව එයා එක එක විදිහට කියනවා. සමහර කෙනෙක් කියනවා නෑ එක වාරකට එක අරමුණයි. හැම වෙලේම අනිත් එකට පයින්කොට යම් කිසි විදියක එකක් මාරු වෙලා තව එකක් එන ස්වභාවයක් දකින්න පුළුවන් කියලා. තව කෙනෙක් කියනවා මට දකිනවා මම ඇවිදිනවා දකිනවා. ඒ අතරේ මට දැනෙනවා සිතුවිලි කන්දරාවක් ඒක පිටිපසින් ගමන් කරනවා. එතන මේ දෙකම එකවර අවධානයට අහු වෙනවා කියලා, සමහර විට ලේයර්ස් තුනක් විතර එකට අවධානයට අහු වෙනවා කියලා කියනවා. ඉතින් කතන්දර දෙකම හරිනේ. එක එක්කෙනාගේ සිහිය තීක්ෂණ ස්වභාවය අනුව එයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඉතින් එන්නේ වගේ අත්දැකීමක් තමයි තියෙන්නේ. මොකක්වත් ස්ථිර නිගමනයකට එන්න ඕනේ නැහැ. මේක මෙහෙමමයි, මේ විදියමයි, මේකමයි ස්ථිර කියලා. ඒ වෙනුවට පොඩ්ඩක් විවෘතව බලන්න. බලනකොට බලනකොට තමුන්ගේ අදහස වුණත් ටික ටික පරිවර්තනය වෙන්න පුළුවන්. මේ හිතිවිලිත් මේ විදියට එකක් දෙන්නේ කීපයක්ද, නැත්නම් මේ එක දිගට පවතින හිතිවිලිද කියලා පොඩ්ඩක් බලන්න. එතකොට එහෙම බලනකොට තේරෙනවා අන්න මේ දිනදා ජීවිතෙත් අමුතුම ක්‍රියාවලියක් යනවා. ක්ෂණික ක්ෂණික අපි ප්‍රතික්‍රියා දක්වනවා, එක එක ඒවාට එක එක විදිහට ප්‍රතික්‍රියා කරනවා. අන්න ඒ නිරීක්ෂණේ කරන්න පුළුවන්. එතකොට හැම වෙලේම තමුන්ගේ නිරීක්ෂණයක් තියෙනවා. ඒ නිරීක්ෂණ ඉදිරියෙන් තියලා තමයි අපි කතා කරන්නේ. එහෙම නැතුව මේක මෙහෙමම විය යුතුයි, මෙහෙම නිගමනයක් ගත යුතුයි කියලා වෙන එක්කෙනෙක්ගේ එකක් තිත්ත බෙහෙතක් බලෙන් පෝලා තේරුමක් නැහැනේ. ඒ වෙනුවට අන්න විවෘතව බැලුවාම තම තමුන්ටම යම්කිසි විදිහක අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීමත් එක තමයි ඉදිරි පියවර ගැලපිලා එන්නේ.
ස්වාමින්වහන්ස ජයන්ති ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න උත්සල තියෙනවා. මම මයික් එක අන්මියුට් කරන්න.
දෙ මහත්තයාගේ උගුර තාම හරි ගිල්ල නෑනේ.
නෑ ස්වාමින්වහන්ස, මේ ටෙස්ට් එක නම් දැන් කෝවිඩ් නෙගටිව්. ඒ වුණාට මේ
නෙගටිව් වුණාට උගුර පොසිටිව්.
උගුර තාම පොසිටිව්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඒ එදිනදා ජීවිතය සම්බන්ධවමයි, සතිය පැවැත්වීම සම්බන්ධවමයි මට දැනෙන දෙයක් තමයි සතියෙන් වැඩ ටික කරනවා කියලා හිතාගෙන එහෙම කරන වෙලාවට මට දැනෙනවා හරියට හිත මැද්දෙන්, මගේ ශරීරයේ මැද්දෙන් යම් හරියකට පල්ලෙහාකට වෙන්න වගේ නිකන් නිශ්චල ටිකක් අඳුරු වගේ දෙයක් කින් තියනවා. ඒ ඒක එහෙම තියෙද්දී අනික් වැඩ ටික නිකන් වටේට සිද්ධ වෙවි යනවා කියන හැඟීමක් දැනෙනවා. ඒ ඒ වගේ දැනීමක් තියනවා කියලා ඔබ වහන්සේට දන්වන්න කැමති, ඒ ගැන අදහසක් දැනගන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි. එතකොට ඒවා නිරීක්ෂණ, මේ විදියට යම්කිසි අඳුරු ස්වභාවයක් තුල අනිත් වැඩ කටයුතු ටික කෙරිගෙන යනවා. එතකොට ඒක මෙහෙමමයි කියලා ස්ථිර නිගමනයකට එළඹෙන්න ඕනේ අවශ්‍යතාවයක් නැහැ. මොකද දැන් ඊයේ වෙන කෙනෙක් ඇවිල්ලා කියනවා එයා මේ මොකක්ද අමුතු එළිය ස්වභාවයක් ඇතුලේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිකන් හරි නිකන් තියුණු එළියක් වගේ දෙයක් විටින් විට අවධානයට අහු වෙනවා කියලා. ඉතින් ඔය ඔක්කොම නිරීක්ෂණ එකක්වත් අපි ස්ථිර නිගමනයක් ගැනීමට අවශ්‍ය නැහැ. ටික දවසක් අඳුර තියෙනවා, ටික දවසක් එළිය මතු වෙනවා. ඕක තමයි ස්වභාව ධර්මය. ඒ ස්වභාව ධර්මයේම තමයි අපි තුලත් ක්‍රියාත්මක වෙන්නේ. අඳුර එළිය අතර හුවමාරුවක්. අඳුර එළිය අතර හුවමාරුවක්. ඒ හුවමාරුව හැම වෙලේම ක්‍රමානුකූලව වෙන දෙයක්. ඒතකොට එළිය ආවොත් අනිවාර්යයෙන් ඒක පිටිපස්සෙන් අඳුර එනවා. අඳුර ආවොත් ඒක පිටිපස්සෙන් අනිවාර්යෙන් එළිය එනවා. ඒ ස්වභාවය තියෙන්නේ. එතකොට අන්න ඒ නිරීක්ෂණ හොඳයි. මෙහෙම ස්වභාවයකින් තමයි මම වැඩ කරන්නේ. හැබැයි බලන්න තව ටික දවසක් යනකොට ඕක පරිවර්තනය වෙනවා. විවෘත මනසින් බලන්න. බලනකොට තේරෙනවා අන්න දැන් ඒක නැතුව වෙන විදිහකට දැනෙනවා. තමුන් ඇතුළත වැඩ කරන පිටින් කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා. භාවනා ශාලාවේ වාඩි වෙලා ඉන්නවා බහල්ලේ මුදුනේ වගේ තමයි මම ඉන්නේ. දැන් අමුතු දිහාවකට ගිහිල්ලා. ඉතින් ඕ වගේ විවිධ විපරිණාම වෙනවා. ඒ විපරිණාම දකිමින් කල්ගත කරන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒතකොට සාමාන්‍ය මේ පුහුණුව කරන කෙනෙක්ට කියනවා තමුන්ගේ ඉරියව් හතර සම කරන්න කියලා. කොහොමද ඉරියව් හතර සම කරන්න කියල ප්‍රශ්නයක් එන්න පුළුවන්නේ. එතකොට ඇවිදිනවා, වාඩි වෙලා ඉන්නවා, ඊට පස්සේ හිටගෙන ඉන්නවා, බුදියගෙන ඉන්නවා. ඔයක ඉරියව් හතර ප්‍රධාන හතර විදිහට පෙන්වන්නේ. හතර මැද ඉරියව් තියෙන බව හරි. එතකොට ඔවා සම කරන්න කියනවා. මොකද්ද මෙන්න මේ අපි හිතමු ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට තමයි මේක පුරුදු කරන්න පටන් ගන්න. ඒකත් ඇවිදින එකට කැමතිත් නෑ ගොඩ දෙනෙක්. ඒ වෙනුවට වාඩි වෙලා ඉන්න එකට තමයි අගේ කිරීම වටිනකම තියෙන්නේ. ඉතින් ওই විදිහටනේ ආරම්භ වෙන්නේ. නමුත් ටික 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 මෙයා හුරු වෙනකොට මෙයාට අර ඇවිදීමත් ස්වභාවික වෙනවා. ඇවිදීමේ සිහිය හොඳට අඳුන ගන්නවා. ඊට පස්සේ මේ ඉරියව් හතර සම කරනවා කියන්නේ මොන ඉරියව් ඉඳියත් නොකැඩෙන සති ධාරාවක් පවත්වන්න හැකියාවක් ටික ටික දියුණු කරගන්නවා. රසියුම් තෙල් ධාරාවක් නොකැඩි එක දිගට ගලාගෙන වැටෙනා වගේ නොකැඩෙන සති ධාරාවක් එකට පවත්වනවා. එතකොට ඉරියව් හතරේම භාවනාවක් කෙරෙන විදිහට තමයි කටයුතු වෙන්නේ. අන්න ඉරියව් සම කරන්න කියලා කියන එකේ අදහස. ඒතකොට අපිට දකින්න පුළුවන් සාමාන්‍ය වාඩි වෙලා ඉන්නකොට ඇවිදිනකොටයි සම නැහැ. සක්මන සම කරන්න කැමති නැහැ. සක්මනට අකමැති ගොඩ දෙනෙක් කියන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ දෙකවත් සම වෙන්න පැමුලින් ආ ඒ දෙක සම කරනවා. ඊට පස්සේ අර අර ඒ දින වැඩේට අවධානය දීලා යොමු කළා. බලනවා ඒ ක්‍රියාවලියත් මේකෙම කොටසක් කරගන්න පුළුවන්ද කියලා. අන්න ඒ විදිහට උත්සාහයක් තියෙන්න ඕනේ. එතකොට සක්මනක කරන පුහුණුව, එදිනෙදා කරන පුහුණුව මේ වැඩේ ගොඩාක් නිවැරදි කරන සුළුයි. මේ කරන යෙදීම නිවැරදි කරන සුළුයි. නැවත නැවත දැක්ම නිවැරදි වෙන සුළුයි. ඒවැය යෙදිලා කත කරනකොට. දැන් එක එක වැඩේට අවධානය දෙන්න වෙනවනේ. එතකොට ඒකට ප්‍රමුඛතාවය දෙන්න බෑ. ඒක අමතක කරලා වෙන හුස්මක් බලන්න බෑනේ. ඔන්න ඒ විදිහේ යම්කිසි දෙයක් තියෙනවා. එතකොට එනේන වැඩේට ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. ඒකේ ඊයේ දෙන්න වෙනවා. ඊයේත් වුණා. සාමාන්‍ය අපි මෙහෙ වැඩ කර වැඩක් මොන හරි කරන්න ගියොත් ඉතින් අර නිකන් අර උරුලෑව ගියා වගේ බටයක් එහෙම පලනවා. වතුර බටයක්, ටොයිලට් බටයක්, ඔය වගේ මොකක් හරි බටයක් පලනවා. කරන් බටයක් විතරයි පලලා තියුනේ නැත්තේ. ඒකත් කොහොම හරි පෞගි දසක් කරගත්තා. මේ ඉතින් ඒ වගේ අකරතැබ්බයක් වුණාම අන්න බලන්න පුළුවන් ඔක්කොම සැලසුම් ටික ඉවරයි. අන්න විනාඩි 45 දී වැඩ කරන්නත් ඒ විනාඩි 45 දැන් ඉතින් බට හොයන්න යන්න ඕනේ, ගම් හොයන්න යන්න ඕනේ, අලවන්න යන්න ඕනේ කියලා ඔන්න ඔය විදිහට එහෙට මෙහෙට දුව පැන ඇවිදිනවා. ඉතින් අර ඒ යෙදිලා ඉඳපු කෙනෙක් ඊ බටයක් පලලා අලලා ඉවරලා ඇවිල්ලා ඉතින් කොහොම හරි අන්තිමට දාණේ ගන්නත් වෙලා මදි වෙන ගානට ගියා. ඇවිල්ලා කියනවා සයින්ස මේකත් නිකන් භාවනාවක් වගේ තමයි නේ. දැන් මේ විදිහට අකරතැබ්බයක් වුණාම අන්න දැන් තේරෙනවා මේ වගේ වෙලාවක කොහොමද අපි කලබල වෙන්නේ, කොහොමද මූණ දෙන්නේ, කොහොමද එතකොට විකාර වෙලා යන්නේ කියලා තේරෙනවා. අන්න ඒ වගේ වෙලාවට හොඳ භාවනාවක් එනවා. කෙනෙක් ඇවිල්ලා බැන්නාම භාවනාවක් එනවා. ඊට පස්සේ මේ වගේ සුළු වෙලාවකින් කොහොමද කාර්යක්ෂම විදිහට වැඩක් කරන්නේ, යම්කිසි වැඩක යෙදෙන්නේ කියලා අන්න පරීක්ෂණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පරීක්ෂණය තමයි දිගට දිගට කරන්න තියෙන්නේ. ඒ කරනකොට කරනකොට අර විදිහේ කරදරයක් බාධකයක් ආවත් ගැටලුවක් නැහැ. මේ අවස්ථාවේදී ඒකට යෙදිලා කොහොමද මේක දැන් සමනයකටපත් කරන්නේ කියන විමසීමක් තමයි මතුවෙලා එන්නේ. ඉතින් මේ විමසීම තමයි ඔන්න එදිනෙදා ජීවිතේ යථාර්ථය බාරගන්න දිහාවට ටික ටික දියුණු වෙලා යන්නේ. ජොහොම් කරගෙන යන්. එතකොට තව තව නිරීක්ෂණෙයි ඒවා දකිමින් ඉදිරියට ඉදිරියට නැවත නැවත කරන්න.
ස්වාමීන් වහන්ස අපිට අත උස්සලා තිබුණ මානෙල් ජයසුන්දර, හැබැයි දැන් තාම මේ ප්‍රශ්නේ තියෙනවද දැන්නේ? එහෙම නැත්නම් ස්වාමීන් වහන්ස අපිට ධර්ම දේශනාවට යන්න ආරාධනා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සට. පාලි ඉන්ද්‍රා ස්වාමීන් වහන්සේ අපි වෙන ධර්ම දේශනාවට ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් දෙපාර්තමේන්තුවෙන් මම ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනාව මෙතන සිට පටන් ගන්න කියලා. සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි අපි යම්කිසි දෙයක් දැන හඳුන ගන්නකොට ඒක මුලින් කෙනෙක්ගේ වචනයක් මත පදනම් වෙලා තියෙන්න පුළුවන්. අපිට ලැබිච්ච යම්කිසි ඔත්තුවක් මත පදනම් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒ ඔත්තුව මත ඒ වචනේ මත ගිහිල්ලා අපි යම්කිසි විදියක පරීක්ෂණයක් සිද්ධ කරනවා. විමසීමක් සිද්ධ කරනවා. ඒ කියන දේ නිවැරදිද කියලා අත්දැකීමක් සිද්ධ කරනවා. එතකොට එහෙම අත්දකින්නකොට අන්න මොකද වෙන්නේ? තමුන්ට ඒකේ තියෙන යථාර්ථය හොඳට පැහැදිලි වෙලා එනවා. මොකද්ද මේ කියන්නේ කියන එක වැඩි වැඩියෙන් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහේ දෙයක් අපේ ජීවිතවල යම්කිසි විදියක කුඩා කාලේ ඉඳලා තියෙන්න පුළුවනි. විතක සමහර විට පොඩි දරුවෙක් අර පහන් තිරයක් පහන් දැල්ලක් එහෙම නැත්නම් ඉටිපන්දමක් දැක්කහම බොහොම ආකර්ෂණයක් තියෙනවා මේ දිහාවට. අනේ ඉතින් ඇදිලා යනවා, ඒකටම ඇදිලා යනවා, මඩ ගාගෙන යනවා. ඒතර දෙමාපිය මොකද කරන්නේ? හා හා පුතේ යන්න එපා, ඒක හොඳ නෑ, ඒක ඌව වෙනවා කියලා මාවක් හරි කියලා ආපස්සට හරවන එක තමයි කරන්නේ. නමුත් මේ ළමයා නැවත නැවත ලැබිච්ච අවස්ථාවක ඕන වෙලාවක ඒ දිහාවට යන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඔන්න දවසක පුච්චගත දවසට අන්න තේරෙනවා, හා හරි දැන් නම් හරි වැඩේ හරි, දැන් ඉතින් ආපහු කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඉටිපන්දමක තියෙන ආදීනව ස්වභාවය. මොකද උනේ? අර කියපු කතාව තමන් අත්දැක්කා. ඒ අත්දැක්කහම ආයි කවුරුත් ඇවිල්ලා අලුතෙන් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අලුතෙන් ඒක පැහැදිලි කරවන්න අවශ්‍යතාවයක් නැහැ. අර විදිහට අත්දැකීමක් ලබා ගත නිසා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් අපි තුලත් නැවත නැවත තියෙන අපිට දකින්න පුළුවන්. ඒතර මේ ධර්මය වුණත් අන්න බුදු කෙනෙක්ගේ වචනයක් තමයි අපි අහන්නේ. ඒතර බුදු කෙනෙක් පහළ වෙලා මේ යම් කිසි විදිහක වචනයක් ප්‍රකාශ කරනවා. මෙහෙම කරන්න, මේ විදිහට කරන්න කියලා වචනයක් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රතිපදාවේ යෙදුනොත් අන්න ඒ කෙනා යෙදුන පමණින්ම, ඒ උත්සාහය පමණින්ම, ටිකෙන් ටික ඒකට දක්වන යොමුව පමණින්ම අන්න මොකද වෙන්නේ? යම් කිසි විදිහක තමුන් මේක අත්දකිනවා. තමුන් මේක ලං කර ගන්නවා. එතකොට නැවතත් ඒ කෙනාට අර බුදුන්ගේ වචනේ අදහන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට යම් කිසි විදිහක ඇදහිල්ලකින් තමයි මේක පටන් ගන්නෙ. නමුත් ඇදහිල්ලෙම රැඳිලා ඉන්න එපා කියන මතක් කිරීම බුදුරජාණන් වහන්සේ නැවත නැවත සිද්ධ කරනවා. සමහර විට දැන් ඒ කාලෙත් ඉඳලා තියෙනවා මේ කාලේ වගේම කට්ටිය. ඉතින් ඔය හාමුදුරු කෙනෙක් පිළිබඳ සඳහනක් තියෙනවා. ඒ හාමුදුරු පෝතිල කියලා තමයි ඒ හාමුදුරන්ගේ නම. එතකොට හොඳට අධ්‍යාපන කටයුතු කරලා ලොකු ශිෂ්‍ය පිරිසකට මේ ධර්මය කියලා දෙනවා. මේක බොහොම විචිත්‍රවත් විදිහට පන්ති පවත්වමින් දවස පුරාවට සඳහන් කරනවා. ශිෂ්‍යෝත් සිය ගණනක් ඉන්දියා කියලා සඳහන් කරනවා. ඉතින් මේ බුදුන්ගේ ධර්මය තමයි මේ කියන්නේ, පැහැදිලි කරලා දෙන්නේ, උගන්වන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ මේක තමයි බිස්නස් එකට කරගෙන ඉඳලා තියෙන්නේ. යෙදෙන්න, යෙදිලා මේ ධර්මයේ පුහුණු කරන්න අවස්ථාවක් ලැබුණ පාටක් නැහැ. ඉතින් කොහොම හරි ඔහොම ඉන්නකොට දවසක අන බුදුරජාණන් වහන්සේගේ කමඨහන් සුද්ධ කිරිල්ල හොඳට හඳුනා ගන්න පුළුවන්. අන මේ බුදුන් දකින්න යනවා. බුදුන් දකින්න යනවා. එතකොට ගිහිල්ලා මේ වන්දනා කළා, අපි කියමු වන්දනා කළා, පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ කියනවා, "ආ තුච්ච පොතිල කොහමද?" කියලා කියනවා. අන දැම්ම වචනයත් තුච්ච. හිස්. හිස් පෝතිල කොහොමද, තුච්ච පෝතිල කොහොමද කියලා තමයි මේ අහන්නේ. එතකොට මේ හාමුදුරුව ඉතින් අර ටිකක් බුද්ධිමතෙක්නේ. ඉතින් කල්පනා කරනවා මොකද දන්නේ නේ මෙහෙම කිව්වේ කියලා. ඔන්න ඉතින් අර සුපුරුදු කතා බහේ දෙනවා මෙහෙම මෙහෙමයි. ඉතින් ඉන්නවා ස්වාමීනි මේ විදියට ගෝලියෝ ඉන්නවා මෙහෙම කරන්න ඇති කරනවා කියලා. ඉතින් විස්තරයක් කියන්නේ නැති. ඉතින් ওই කතා බහ වෙන මුකුත් වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේත් යම් කිසි විදියක සිද්ධ කළා. ඊට පස්සේ අවසානයේ දැන් මේ ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ මමට අවසර මම යන්න කියලා කල්පනාව කියලා අන්න සමු ගැනීමක් කරනවා. එතකොට ආපහු කියනවා තුච්ච පොතිල යනවද කියලා. ආ එහෙනම් හොඳ හොඳයි කියලා සමු දෙනවා. ඉතින් ආපහු එන ගමන් කල්පනා කරනවා යනකොටත් මෙහෙමම කිව්වා. එනකොටත් මෙහෙම කිව්වා යනකොටත් මෙහෙම කිව්වා. මොකද මේ කියන්නේ කියලා ඉතින් කල්පනා කර කර යනවා. ඇයි මට මෙහෙම කිව්වේ? ඇයි මං මේ විදිහේ මෙච්චර ප්‍රතිපදාවක ඉදලා ඉන්න කෙනෙක්, මේ විදියට උගන්නන කෙනෙක්, මේ විදියට ගොඩ දෙනෙට මේ ධර්මය කියලා දෙන කෙනෙක්, බුදුන්ගේ ශාසනේ පවත්වන කෙනෙක්. නමුත් මට මෙන්න මේ විදිහේ කතාවක් කිව්වා. තුච්ච, හිස් වගේ අදහසක් මට සඳහන් කරා කියලා මේ හාමුදුරු අන්න ඉතින් කල්පනාවේ. කල්පනා කරගෙන කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ? එකපාරට තේරුම් යනවා. ඇයි මේක කියපු හේතුව? තමන් අර ප්‍රතිපදාවකේ දෙන්නේ නැති නිසා, මේ විදියට පොතපත ඇසුරු කරමින් විතරක් කල් ගෙවන නිසා, මේ විදියට බුදුන් සඳහන් කරන නියම දිසානතියට නොයන නිසා තමයි මට මෙහෙම කිව්වේ කියන හඳුන ගැනීම ඒ හාමුදුරුව සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආරාධනය තියෙන්නේ හැම වෙලේම හරි වචනයක් අහන්න, ඒ කියන දේ අහන්න, ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. නමුත් නැවත නැවත මේක යෙදෙන්න. ඒ යෙදෙනකොට තමයි ඔබට නියම විශ්වාසයක්, නියම දැන හැඳින ගැනීමක් මතුවලා එන්නේ. එහෙම නැත්තම් නැවත නැවත විශ්වාසය විතරයි. ඒ විශ්වාසය අතහැරලා, ඒ ඇදහිල්ල අතහැරලා තමුන් දන්න කෙනෙක් බවට, තමුන් මේ ධර්මය අධ්‍යයකපු කෙනෙක් බවට පත්වෙන්න කියන ආරාධනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් ඒ ආරාධනාව නිසාමද කොහෙදෝ අපිට සමහර විට මතක ඇති මේ සූත්‍ර දේශනාවෙම අපිට කලින් ගැළපීලා ආවා. අන්න අර නිගණ්ඨනාත පුත්ත සමග යම් කිසි මේ ශාසනයේ උපාසක කෙනෙක් කරන කතා බහක්. ඒ විදිහේ කතා බහක්. එතකොට ඒ නිගණ්ඨනාත පුත්තා අහනවා, දැන් මේ දන්නව කාත් දෙකද කතා කරන්නේ? මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්ගේ උපාසක කෙනෙක්, බොහොම සද්ධාවන්ත උපාසක කෙනෙක්, බොහොම ශාසනයට වැඩ කරන කෙනෙක්. ඉතින් මේ මහාවීර නිගණ්ඨනාත පුත්ත මේ තැනත්තගෙන් අහනවා, මේ මේ මෙන්න මේ විදිහේ කතාවක් කියනවා මේ ශ්‍රමණ බවත් ගෞතමීන්, ඔබ ඒක විශ්වාස කරනවද ගෘහපතිය කියලා අහනවා. එතකොට මේ තැනත්තා කියනවා මම විශ්වාස කරන්නේ නැහැ ස්වාමීනි කියලා කියනවා. අන්න බලන්න මේ චිත්ත ගහපති කොච්චර කෙලින් කතා කරන කෙනෙක්ද කියලා. මෙච්චර මේ ශ්‍රාවකයෙක් වෙලා ඉඳලා කිව්වනේ මෙහෙම දෙයක් කියලා කියනවා. තමුන්ගේ පිරිසට ආමන්ත්‍රණය කළා කියනවා. එතකොට මේ ගෘහපතියා කියනවා, ස්වාමීනි ඇදහිල්ලද ඥානෙද උතුම්? ආ එතකොට කියනවා ඥානෙ උතුම්නේ ඉතින් කියලා කියනවා. ආ ඔය කියන එක මම අත්දැකලා තියෙනවා. එතකොට මට ආයි ශ්‍රමණ බවත් ගෞතමීන්ගේ වචනයක් විශ්වාස කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මට ඥානෙ තියෙනවා. මම ඒක මම විසින් අත්දැකලා තියෙනවා. මට ඔය වචන විශ්වාස කරන්න තවදුරටත් උවමනාවක් නැහැ කියලා කියනවා. එතකොට දැන් මහාවීරගේ රෙදි ගැලවුණා. ඊට පස්සේ කියනවා මෙන්න බලන්න මේ චිත්ත ගෘහපතියා කොච්චර වංකද කියලා. කියලා ඔන්න අනිත් පැත්ත හරවලා තමුන්ගේ පිරිසට නැවතත් ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඔන්න ඔය විදිහ දෙයක් මේ ශාසනය තුල තියෙනවා. ඒක නොකරන තාක්කල් ඒ හරි ප්‍රතිපදාවට බැස නොගත් ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. ඒ විදිහේ විශ්වාසයක් ඇදහිල්ලක් මත විතරක් පමණක් පදනම් වෙලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ආරාධනාව තියෙන්නේ ඔන්න ඔය දිහාවට හැම වෙලේම. ඉතින් මේ පින්නතුන්ට මතක ඇති අපි අර සූත්‍ර දේශනාවෙත් යම් කිසි විදියක කොටස් කොටස් ගලපගෙන ආවා. එතකොට බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්නනවා. තමුන්ගේ ගෝලය තමුන්ට මේ විදියට ගරු බුහුමන් කරන්න, මේ විදියට සලකන්න හේතු විදියට තමයි මේවා පෙන්නන්නේ. ඉතින් ඒ හේතු විදියට පෙන්නකොට අන්න පළවෙනියට කියනවා මගේ මේ විදිහේ විජ්ජාචරණ කතාවක් කියනවා. මට මේ විදිහට ඇස තියෙනවා. ඒ ඇසට අනුව හැසිරීමක් මා තුළ තියෙනවා. ඒ වගේම මේ යම් යම් කෙනා වාදපත නගාගෙන එනවද, ඒ වාදපත අවලංගු කරලා ධර්මයේ දේශනා කරන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. නැවත ඇති නොවන වාදපත සහිතව කරුණ ඉදිරිපත් කරන්න හැකියාවක් මට තියෙනවා. අන්න විජ්ජාචරණ දෙක මත පදනම් වෙලා තමුන්ගේ තුන්වෙනි ශක්තියක් විදිහට දෙයක් පෙන්නවා. ඊට පස්සේ එහෙම ඒ වාදපත අහෝසි කළා මම මේ එන පිරිස් වලට දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන යම්කිසි මාර්ගයක් පෙන්නවා. මෙන්න මේවා තමයි මට ගෞරව කරන්න තියෙන නිවැරදි කරුණු. මේ නිසා තමයි ගෝලයව මට මේ විදියට දිගට දිගට සලකන්නේ කියලා අන්න අර විදිහ කරුණු හතරක් පෙළගස්සනවා. එහෙම පෙළගස්සලා පස්වෙනි කරුණ තමයි අද ඉදිරිපත් කරන්නේ. මොකද්ද කියනවා? එතකොට මේ විදියට මගේ මේ දුක ගැන අහපු, දුකට හේතුව ගැන අහපු, දුක නැති කිරීම ගැන අහපු, දුක නැති කිරීමේ මාර්ගය ගැන අහපු මේ පිරිස් මෙහි යෙදෙනවා. යෙදුනහම මොකද වෙන්නේ? අන්න ඒගොල්ලොම ඒ කියන කතාව අත්දකින්න. එහෙම අත්දැක්ක කෙනෙක් නැවත ඇවිල්ලා මගේ මේ වචනය වැරදි, මේ සාසුන් වහන්සේ අපිට බොරු කරනවා කියලා නිග්‍රහයක් කරන්න පෙළඹෙනවද කියන විමසීම තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. අන්න පස්සෙනි කරුණ විදිහට මේ කරුණු අරගෙන අරගෙන ගිහිල්ලා කොත පලන්දනවා වගේ අන්න අවසාන ඉදිරිපත් කරනවා. මොකද්ද මේ කියන ප්‍රතිපදාව භාවිත කරන කෙනෙක්, ඒකේ යෙදෙන කෙනෙක්, එයා තම තමුන්ම මේ ධර්මය අත්දකිනවා. මගේ වචනේ සත්‍ය බව එයා තමුන් තුළින්ම අත්දකිනවා, ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට ඒ වගේ කෙනෙක් ඇවිල්ලා නැවත මට නිග්‍රහ කරන්න යොමු වෙනවද කියන ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉදිරියෙන් තියන්නේ. අන්න මේකත් පස්වෙනි කරුණ. මට මේ විදියට ගෝලිය ගරු බුහුමන් කරන්න, මේ විදියට මා කෙරෙහි අචල ප්‍රසාදයක් ඇති කරගන්න, මේ විදියට කඩේතු කරන්න, මේක තමයි පස්වෙනි කරුණ කියලා අන්න බුදුරජාණන් වහන්සේ අවසානයේ ඉදිරිපත් කරන කරුණ තමයි මේ. එතකොට අන්න අර විදිය මාර්ගයක් පෙන්වගෙන ආවා. පෙන්වගෙන ඇවිල්ලා අවසානයේ කියනවා මේ මාර්ගය යන කෙනෙක් තම තමුන්ටම අත්දකින නිසා ඒ කෙනා තවදුරටත් අන්න සාස්ෘන් වහන්සේ කෙරෙහි නොසැලෙන විශ්වාසයක්, නොසැලෙන සද්ධාවක් ඇති වෙනවා. මොකක්ද ඒකට හේතුව? ඒ සද්ධාව අර වචනයක් මත පදනම් වෙච්ච එකක් නෙමෙයි. ඒ වෙනුවට තමුන් මේ විදිහේ අත්දැකීම, තමුන් මේ විදිහට ධර්මයේ තමුන් තුළින් සාක්ෂාත් කිරීම මත පදනම් වෙච්ච දෙයක් නිසා කියන අදහස බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. ඉතින් ඔය කියන කරුණු පහ තමයි පෙන්නන්නේ යම් කිසි විදියක මේ ගෝලය ගරු බුහුමන් කරනවද, සැලකිලි කරනවද, මේ විදියට බොහෝ පිරිසක් මා වටා ගැවසෙනවද, ඒ කටයුතු වලට හේතුව මෙන්න මේ කරුණු පහ කියන යම් කිසි විදියක අදහස තමයි බුදුරජාණන් වහන්සේ ගේන්. එතකොට දැන් සමහර වෙලාවට මේ පින්නතුන් මතක ඇති ওই සූත්‍ර දේශනාවල එහෙම අවසානයේ කෙනෙක් මේ ධර්මයේ වචන අහලා අන අවසානයේ යා මේ ප්‍රතිපදාව කියදුනා, මේක සාක්ෂාත් කරගත්තා කියන වචන කීපේ නැවත නැවත දකින්න පුළුවන්. එතකොට සමහර ස්ථානවල සඳහන් වෙනවා මේ රහතුන් අතර අඤ්‍යතරෙක් බවට, අනෙකෙක් බවට මේ තැනැත්තපත් වුණා. අර වැලි තලාවක, ගංගක වැලි තලාවක තවත් වැලි කැටයක් බවට මේ තැනැත්තපත් වුණා කියලා ඔන්න ඔය විදියට අහන්න තියෙනවා. සමහර තැනක කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේගේ වචනේ අහලා අපි දින හතක් මේ ශාසනය හික්මිලා තියෙනවා දැනට. දින හතක් හික්මිලා අපි මේක සාක්ෂාත් කරගෙන තියෙනවා. අන්න දෙපා දික්කරනු මැනවී ශාස්තෘන් වහන්සේ, මේ නාගයෝ ඔබගේ දෙපා වදිනවා කියලා අන්න ඔය විදිහට සමහර විට ප්‍රකාශ කරනවා. ඉතින් ඔය විවිධ අර්ථ වලින් විවිධ වචන වලින් සඳහන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ කියන කීම තවදුරටත් අර ඇදහිල්ල නෑ, ඒ වෙනුවට බුදුන් කියන කතාව හරි බව, බුදුන් කියන කතාව සත්‍ය බව අන්න තම තමුම්ම සාක්ෂාත් කරගත්තා. එතකොට ඒක තමයි නිවැරදිම ක්‍රමය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අර විදියට ගෞරවයක් පවත්වන්න. තමුන් තුළින් තමුන් බුදුන් දකිනවා, බුදු හිතක් තමුන් තුළ ඇති කරගන්නවා. එතකොට අන්න ධර්මය දැකීම තුළින් බුදුන් දැක්ක වෙනවා. තවදුරටත් බුදුන් කෙරෙහි අර විදියට වචනයකින් විශ්වාසයක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට තමුන්ම දැන් බුදු, තමුන්ම බුද්ධත්වයක් සාක්ෂාත් කරගෙන තියෙනවා. එතකොට මේ බුද්ධ කියන වචනේ තියෙනවා සාමාන්‍ය අවදි කියන ස්වභාවය තියෙනවා. එතකොට අවදි මනසක් තමයි අපි මේ පුරුදු කරන්නේ. ටික ටික අර වහලා තියුණු S2 අරින්න උත්සාහ කරනවා. ඇස් අරින්න අරින්න ටික ටික වටපිටාව පේන්න පටන් ගන්නවා. දැන් මේ බලල් පැටව වුණත් පොඩි කාලේ ඇස් ඇලිලානේ තියෙන්නේ. අන්න දවස් කීපයක් යනකොට ටික ටික මේ ඇහැ විවර වෙනවා. එතකොට විවර වෙනකොට මොකද වෙන්නේ? මේ සතාට ටික ටික වටපිටාව පේන්න ගන්නවා. පේනකොට ඒ තියෙන දේවල් නිවැරදිව මේ සතා අඳුන ගන්නවා. ඉතින් ඔය විදිහ දෙයක් තියෙනවා. එන්නේ දකින්න කෙනා අන්න හරියටම හඳුන ගැනීමක් සිද්ධ කරනවා. මේ ටික තමයි මේ තියෙන්නේ. මේ විදිහට තමයි මේ කටයුතු කරන්න කියලා ඔන්න මේ විදිහට හඳුන ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් මේ තැන්වල විවිධ වශයෙන් සඳහන් වුණාට අන්න රහතුන් අතර අන්‍යතරෙක් බවට පත් වුණා. මේ ගං තීරයක තියෙන වැලි තලාවක වැලි කැටයක් බවට පත් වුණා කියලා ඔන්න ඔය විදිහට සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ කියන කතාව මේ ධර්මයට බොහෝ දුරට සම්බන්ධයි. මොකද අපි හිතාගෙන ඉන්නවා අපි වෙනම යම්කිසි පැවැත්මක් තමයි ස්ථිර කරන්න හදන්නේ. වෙනම මම තමයි පොරක් කියන ස්ථිර කිරීමක් නේ ඔය කරන්න හදන්නේ. ඒ කිරීම වෙනුවට යම්කිසි වෙනස් විදිහක හඳුන ගැනීමක් තමයි මේ තුළ ගැබ්බෙලා තියෙන්නේ. තමුණුත් මේ ස්වභාව ධර්මෙම එක කොටසක්. ආය අලුතෙන් වෙන් කළා හදන දෙයක් නැහැ. ඒ වෙනුවට මමම තමයි මේ වටපිටාව, මමම තමයි මේ විශ්වය, මමම තමයි මේ ඉන්න අනිකුත් මිනිස්සු කියන අන්නර ස්වභාව ධර්මයට දිය වෙලා යාමක් තමයි මේ තුල තියෙන්නේ. ඉතින් ওই කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ අන්න දියසුලියක උපමාවකින් ඔක් කියනවා. අන්න ගංගක දියසුලියක් තියෙනවා. එතකොට ගඟෙත් වතුර, දියසුලියෙත් වතුර. නමුත් අන්න වෙනම ස්වභාවික පැවැත්මක් පෙන්වන්න උත්සාහ කරනවා මේක. අර ගඟට විරුද්ධව පැවැත්මක් පෙන්වන්න උත්සාහ කරනවා මේක. යම් කිසි විටක මේ දියසුලිය වතුරට වී ඇකිලා ගියොත්, අර ගඟේ වතුරටම මුසු වුණොත්, දැන් මොකද්ද වෙනස කියලා අහනවා. අන්න කලිනුත් වතුර, දැනුත් වතුර. අන්න දැන් අර විදිහේ විශේෂ පැවැත්මක් පෙන්වන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට අර විදිහේ අර එකිනෙකට සම්බන්ධ වීමක්, එකිනෙකට දියවි යාමක්, ওই විදිහේ වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. අර දියසුලිය හිතුවා තමුන්ට වෙනම පැවැත්මක් තියෙනවා කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. මමත් මේ පද්ධතියේම කොටසක්. අනිත් මිනිස්සුත්, මේ සත්වයොත්, මේ වටපිටාවත් සියල්ල මාතුලිනුත් නිරූපණය වෙනවා කියන හඳුන ගැනීම තමයි වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් අර විදියට ධර්මයක් කියලා එකක් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අන්තිමට මොකද්ද කරේ? මම අවදි. මේ උදේපාන්දර මේ කුරුල්ලෝ ගීතනාද කරනවා. ඒ ගීතනාදෙත් එක්ක මම අවදි. අර සිකුරු තරුව පායලා එනවා. ඒ ආලෝකයත් එක්ක මම අවදි. මේ වටපිටාවේ තියෙන ස්වභාව සෞන්දර්යයත් එක්ක මම අවදි කියන ප්‍රකාශය තමයි කරේ. අන්න අර යම්කිසි වෙනම හෙවීමක් පරීක්ෂණයක් තියුණාද, ඒක නැති වෙලා ගියා. නැති වෙලා ගියාම අන්න කලිනුත් මේ විදිහේ පද්ධතියම කොටසක්, දැනුත් මේ පද්ධතියම කොටසක්. අන්න අර තියුණ වැරදි අදහස විතරක් වියැකිලා ගියා. ඒක තමයි වැඩි. අන්න අපි හැම වෙලේම මොකක් හරි ලැබිලා නැහැ කියලා හිතාගෙන පරීක්ෂණයක තමයි යෙදෙමින් පවතින්, යෙදෙමින් ඉන්නේ. හැම වෙලේම මොකක් හරි හොයාගෙන යන මොකක් හරි ඉලක්කයක් මතුවෙනවා. ආ මේක ලං කරගන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ, මම තමයි මෙතන මුදුනා වෙන්න ඕනේ කියලා ඔන්න ඔය විදිහට යම් කිසි ඉලක්කයක්නේ නැවත නැවත ඉස්මතු වෙන්නේ. ඒක හඹාගෙන යාමක් තමයි අපි සිද්ධ කරන්නේ. නමුත් අන්න නැවත නැවත මේ විදිහට ප්‍රතිපදාවක් යෙදින කෙනෙක්, නැවත නැවත මේ විදිහට උත්සාහ කරන කෙනෙක් අන්න මොකද වෙන්නේ, ටිකෙන් ටික හඳුන ගන්නවා. දැනටම මම සක්විති, දැනටම මට මේ කී දේවල් ටික ලැබිලා තියෙන්නේ. අය අලුතෙන් හඹාගෙන යන දෙයක් නැහැ. ඒ හඹාගෙන යාම විතරයි නවත්තන්න තියෙන්නේ. මොකද හැම වෙලේම අපිට ඉදිරියෙන් කැරට්ටලයක් පේනවා. කැරට්ටලයක් පේනවා. ඒ කැරට්ටලයේ පිටිපස්සේ තමයි එලෝගන එලෝගන යන්නේ. නමුත් කවදාවත් ළඟා වෙන ලං කරගන්න පුළුවන් කැරට්ටලයක් නෙමෙයි ওই කැරට්ටලේ. ඒක පස්සේ එලෝගන ගිය හැකි සංසාර ගමනක්ම එලෝගන ගිය හැකි. අන යම් කිසි වෙලාවක නැවතුනොත් මෙතන අතර තේරෙනවා. අන මෙච්චර කලුත් මං හඹාගෙන ගියාට මොකද, දැනටම ලැබිලා තියුණ දෙයක් තමයි මේ හඹාගෙන ගිහිලා තියෙන්නේ. ඔන්න ඒ විශ්වාසයේ තහවුරු වීම තමයි මේ ප්‍රතිපදාව තුලින් වෙන වෙනස. අර රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා ගැන අහලා ඇතිනේ. අන්න අන්තිමට මොකද්ද දැනගත්ත දේ? අයියෝ මෙච්චර කල් මේ ලැබිලා තියුණ නිවනක්, ලැබිලා තියෙන තනතුරක් තමයි මේ ලෝකෙ පුරා හොයලා තියෙන්නේ. මෙච්චර කල් ලැබිලා තියුණ දෙයක් ලෝකෙ පුරාම හොයලා හොයලා අතර මගදිම මලා කියලා තමයි රෝහිතස්සව ඉතින් කෝට් කරන්න වෙන්නේ. රෝහිතස්සට අර කෝට් එකක් දැම්මොත් දැන් අද කාලේ වගේ නේද? අර ඉන්ටර්නෙට් එකේ තියෙන එක එක්කෙනාගේ එහෙම කිව්වොත් කියයි, ආ මෙච්චර කල් ලැබිලා තියුණ නිවනක් හොයලා 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 අතරමඟදීම මලා කියලා. එන්නේ විදිහේ සෙවීමක් පරීක්ෂාවක් වෙනුවට අපි දැනටමත් මේ කී දේවල් ළඟා කරගෙන තියෙන්නේ. ඒ ශක්තිය අපි තුල තියෙනවා කියන විශ්වාසය තහවුරු වීමක් තමයි මේ ප්‍රතිපදාව තුළින් සිද්ධ වෙන දේ. ඉතින් හරිම අමුතු දෙයක් මේක. මෙන්න මේ විශ්වාසය තහවුරු වෙනවා කියන එක හරි අමුතු දෙයක්. හරි අරුම පුදුම දෙයක්. දැන් පහුගිය දවසකත් ඒ වගේ සිදුවීමක් වුණා. සාමාන්‍යයෙන් දැන් කරගෙන කරගෙන යනකොට යම් කිසි කාලයකදී සැක සංකමතු වෙනවා. දැන් මේ අපි හිතමු මේ සිහිය වඩන ප්‍රතිපදාව සැක සංකා මතු වෙනවා. මතුණාම මොකද වෙන්නේ? ඔන්න දැන් මෙයා ඇවිල්ලා වංගුවක් දෙකක් ගහලා අහනවා, දැන් මේ මේ හාමුදුරනේ දැන් මේක මේ විදිහට කරන්න බෑනේ, බලන්නකෝ. දැන් හුස්ම අහුවෙන්නේ නැහැ, විදින එකේ සිහිය තියන්නත් බෑ. මොකද මේ වෙලා තියෙන්නේ? මට මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක්ද කියලා තමයි මේ අහන්නේ. මොකද උනේ යන සැක සංකාවක් මතුණා. එතකොට භාග්‍ය දවසක ලොකු සයින්න්සේ අමුතු උත්තරයක් දීලා තියෙනවා ඔය වගේ අහපු කෙනෙක්ට කියලා තියුණා. හරි බලන්න බලන්න මේක මේ ඔයාට සිහිය තියනවාද කියන විශ්වාසය තියනවාද කියලා බලන්න. ඒ විශ්වාසය තියනවා නම් ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඒ විශ්වාසය නැත්තම් අන්න ආපහු මූලික උපදෙස් අහන්න ගිහිල්ලා නැවතත් අර සතිවාසලේ අර පොඩි දරුවා සක්මන් කරන එක වාඩි වෙලා ඉන්න එක අහන්න කියලා ඔන්න විදිහේ අමුතු විදිහක උත්තරයක් දීලා තියුණා. එතකොට දැන් මේ තැනත් ඇවිල්ලා පස්සේ දවසක් කියනවා, දැන් ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් තමයි මට ලැබුණේ. මෙහෙම උත්තරයක් තමයි මට ලැබුණේ. දැන් මම ඒක පරීක්ෂා කරලා බැලුවා පහුගිය දවස්වල. මට විශ්වාසයක් තියනවා, සිහිය තියනවා කියලා. අර විදිහට හුස්ම මත පදනම් වෙච්ච සිහියක් නැති වුණාට සිහිය තියනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. අර විදියට සක්මනේ ඒකාකාරීව සිහියක් පවත්වා ගන්න බැරි වුණාට අන්න ඒ සක්මනේ යම්කිසි සිහියක් මම පවත්වනවා කියන විශ්වාසය මට තියෙනවා. කියලන්නේ අර විදියට තමන් අර ලැබිච්ච උපදේශ සහ ඒ ලැබිච්ච පරීක්ෂණේ ටිකක් කරලා බලලා මේ තැනට ඇවිල්ලා කියනවා හරි. එත තමයි මේ විදිහට විශ්වාසයක් මට තියෙනවා. තියෙනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි ගොඩදෙනෙට්ට වෙන්නේ මොකද්ද? ගොඩදෙනෙට්ට වෙන්නේ විශ්වාසෙ නැහැ. ඉතින් විශ්වාසෙ නැත්තම් එහෙනම් ඉතින් අර මූලික උපදෙස් ටික ආපහු දාලා දෙන්න මහත්තයා, මේ පොඩ්ඩක් මේ මහත්තයා පොඩ්ඩක් අතෙන්ට අරන් ගිහිල්ලා මෙන්න මේ මූලික උපදෙස් ටික දාලා දෙන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඒ කිව්ව ගාම මොකද වෙන්නේ? අයියකෝ මෙච්චර මේ අවුරුදු ගාණක් මම මේක වැටිලා කරලා කරලා ඉඳලා තියෙනවා. දැන් මේගොල්ලෝ කියනවා මට ආපහු මූලික උපදෙස් අහන්න කියලා. ඉතින් දමලා ගහලා යන එක තමයි ඉතින් කරන්න වෙන්නේ. වෙන තැනක් වෙන ගුරුවරයෙක් මීට වැඩිය අපිව පොඩ්ඩක් සපෝට් කරන කෙනෙක් හොයාගෙන යන්න ඕනේ කියලා දමලා ගහලා යනවා යන්න. ඉතින් මක්කේ කරන්නේ එතන ගියත් ඉතින් ওই ප්‍රශ්නේම දවසක මතුවෙනවාම තමයි. ඉතින් ওই කියන කතාව හරිම අමතුයි. තමුන්ට විශ්වාසය තියෙනවා නම් හරි. අපි හිතමු අලුත්ම කෙනෙක් ආවා. එයා ඇත්තටම මූලික උපදෙස් අහන්න ඕනේ කෙනෙක්. හැබැයි යා ඇවිදිනවා. යන ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. වාඩි වෙලා ඉන්නවා. යන ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. එතකොට ඒ තැනත්තට එතනින්ම පටන් ගන්න පුළුවන්. අලුතෙන් ඇවිල්ලා. අන්න ඕක ඉතින් අපි දියුණු කරගත්ත දෙයක් වෙන්නත් පුළුවන්. කලින් අරගෙන ආපු දෙයක් වෙන්නත් පුළුවන්. ආයුධ මල්ලේ දැනටම තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. අර විදිහට ආපු ගමන් අන්න ඔඩොක්කුවේ ආය අනම්මනම් කල්පනා කරන්න මුකුත් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔන්න ඔය කියන කතාව තමයි ඔය බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල නොයෙකුත් විට සඳහන් වෙනවා. ඒ එනවා, පුද්ගලයෝ එනවා, හොයාගෙන එනවා, බුදුන් පහළ වුණා කියන අදහසින් හොයාගෙන එනවා. සමහර කෙනෙක්ට ඕම නවතින්න කියලා අත දික් කරපමණින් ඉවරයි. කයෙන් කසේවතත් හිතෙන් නැවතුණා. තව කෙනෙක්ට මම නැවතිලා ඉන්නේ ඔබත් නවතින්න කිව්වපමණින් ඉවරයි. ඉතින් මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? කොහොමද එහෙම වෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අන්න අර ශක්තිය මෙහෙම දෙයක් විශ්වාසද? මේ කියන වචනේ විශ්වාසද? මේ විදිහේ තමුන් කෙරෙහි විශ්වාසයක් තියෙනවද? ඉතින් සමහර විට ජීවිත කාලයක් පුරාවට සැකසංකා පුරුදු කරපු කෙනෙක් නැවත නැවත සැක කරනවා. නැවත නැවත විශ්වාසය පළුදු කරගන්නවා. මේ කිව්වට මේක වෙන්න බෑ, ওই කියන විදිහට මට වගේ කාලකන්ණියට මේ වගේ දේවල් ලැබෙන්න පුළුවන්ද කියලා නැවත නැවත කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඉතින් නියම අත්ත කියලා මතානි යෝගී කට්ටිය. අන්න මොකද වෙන්නේ? බොහොම කැමැත්තෙන් තමුන්ටම වද වේදනා දී ගන්නවා. අකමැත්තෙන් එහෙම නෙමෙයි කරන්නේ. හරි කැමැත්තෙන් කරන්නේ ඕක. හරිම කැමැත්තෙන් කරන්නේ තමුන්ටම වද දෙනවා, පීඩා කරගන්නවා, වද වේදනා දී ගන්නවා. මොකද මෙයා හිතනවා මම මීට වැඩිය වද වේදනා විඳිය යුතු කෙනෙක්. මම මේවා මේ විදිහට පීඩා විඳිය යුතු කෙනෙක්. මොකක් හරි අර යම් කිසි විදියක ගිල්ට් එකක් හිත තුළ තියෙන. ඒක නිසාම නැවත නැවත කල්පනා කරනවා මට මේ විදිහ දෙයක් ලැබෙන්න හැකියාවක් නැහැ. මම මේ වගේ දෙයකට සුදුස්සෙක් නෙමෙයි. මම මේ වගේ දෙයක් රැස් කරගෙන නැහැ. මේක නම් වෙන්න බෑ කියන අවිශ්වාසය තියෙනවා. ඒ අවිශ්වාසය නිසාම නැවත නැවත තමුන්වම පෙලා ගන්නවා. තමුන්ටම වද දී ගන්නවා. තමුන්වම අර විදියට දුකකට පත් කරගන්න. හරි කැමැත්තෙන් කරන්නේ මේක, අකමැත්තෙන් එහෙම නෙමෙයි. නැවත නැවත අර උදේ හවහා බුදුන් වඳිනා වගේ නැවත නැවත තමුන්ට වද දීමක් කරගන්නවා. උදේ ඉඳලා හවස වෙනකන් වෙහෙසුණත් රැකියාවට ගියත් සතුටක් නැහැ, හිත තුල සතුටක් නැහැ. හැම වෙලේම තමුන්ට සාප කරගනිමින් තමයි කල්ගත කරන්නේ. ඉතින් අර අද කාලේ විදියට අහනවා, ඔබ ඔබට අනුකම්පා කරනවද? මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න යන එක නම් හරි, මුළු ලෝකෙටම අනුකම්පා කරන්න හරි යන එක නම් හරි, ඔබ ඔබට අනුකම්පාවක් තියනවද? කියලා අහනවා. ඇත්තට තමුන්ට අනුකම්පා කිරීම තමයි අපහසුම වැඩි. තමුන් තමුන්ට මෛත්‍රී කිරීම තමයි අපහසුම වැඩි. ඉතින් කියනවා you matter. ඔබත් වැදගත්. ඔබත් ඔය විදිහට සැලකුම් ලබන්න ඕනි කෙනෙක්. අන්න ඔබ ගැන සලකන්න. සමහර විට විනාඩි 5ක විවේකයක් වෙන්න පුළුවන්. විවේකයක් වෙන්න පුළුවන්. අන්න පොඩ්ඩක් අතරමඟ නැවතිලා, විවේක ස්ථානයක නැවතිලා පොඩ්ඩක් කෝපි එකක් බොන ගමන් හරි වාඩි වෙලා ඉන්නවා. අන්න ඔබ ඔබට කරන අනුකම්පාවක්, ඔබ ඔබට කරන දෙන වටිනකමක්. මට ඉස්සර මතකයි ඕවන හිතලා කරපු දේවලුත් නෙමෙයි, ඉතින් නිකන් ඉබේ වගේ වෙච්ච දේවල්. අර නිකන් අර ඔෆිස් ඇරලා යනවා. යනකොට යනකොට යනවා අතරමඟ ඔය තියෙන ඔය වෝකින් පාත් එකක් මොකක් දෙකක් එතන පොඩ්ඩක් නවතිනවා. නැවතිලා අන්න මොකද කරන්නේ, සපතු දෙකත් ගලවලා තියලා අන්න අරක වටේ රවුමක් ගිහිල්ලා එනවා. සාමාන්‍ය විනාඩි 45ක් විතර යනවා මේ රවුම ගිහිල්ලා එන්න. නිකන් මේ සක්මන් කරනවා කියලා එහෙම අදහසකුත් නැහැ. එහෙම ඒවා ඒ දවස්වල ඔළුව දිනුනේ නැද්ද ඔයද මම හිතන්නේ. නමුත් එයා පොඩ්ඩක් ගිහිල්ලා එනවා. අර ටියවුලන් ටිකක් වදිනවා වටපිටාවේ එක එක පිස්සෝ පියාට එහෙම දුවනවා. ඒ අතරේ කවුදෝ කෙනෙක් මේ ඒ රවුමක ඇවිදිනවා. අන්න පොඩ්ඩක් නැවත අර ගෙදර ගිහිල්ලා අර යුද්ධ පටන් ගන්න කලින් අතරමැද පොඩි විවේකයක්. අන්න ඒ වගේ අනුකම්පාවක්වත් තමුන් කෙරෙහි තියෙනවාද කියන විමසීම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් රජකම ලැබුණත් වැඩක් නැහැ. මේ ඔටුනු පළඳගෙන ඉන්නේ. මේ රජපුටුවේ වාඩි වෙලා ඉන්නේ, සිංහාසනේ වාඩි වෙලා ඉන්නේ. කල්පනා කරනවා දකින දකින එක මේක පැහැර ගත්තොත් මගේ රජකම පැහැර ගන්නද කොහෙද මූත් එන්නේ කියන කල්පනාව තමයි තියෙන්නේ. දකින දකින මිනිහා ගැන එහෙම හිතෙනවා. අයියෝ ඉතින් මොන කර්මයක්ද මේ රජකම ලැබුණාට වැඩිය හොඳයි නොලැබී තියුණා නම්. රන්තප්පුරේ බිසෝන් වහන්සේලා ඉන්නවා. අගබිසව අගබිසව හැබැයි විශ්වාස නැහැ මමමද අගබිසව කියලා. මමමද කියලා විශ්වාස නැහැ. ඉතින් කල්පනා කරනවා වෙන කාත් එක්ක හරි මිට වැඩිය ලකුණු දාගත්ත කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. කෝකටත් පොඩ්ඩක් බලන්න ඕනි කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් මොකද කරන්නේ? අමාරුයි. අමාරුයි. ඉස්සර මගේ පුරාණ දුති කාවටත් තිබුණ ප්‍රශ්නයක් තමයි මමමද අගබිසව කියන ප්‍රශ්නේ. මමමද අගබිසව නැත්තම් මේ ආකර්ෂණය වැඩි. වැඩ කටයුතු කරන බොහෝ පිරිසක් ඉන්නවා. වෙන කවුරු හරිද දන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අමාරුයි. අහෝ දුකකි තිතකි ඉරකි කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් වෙන කියන්න හැකියාවක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. කොච්චර ස්ථිර කරලා පෙන්නුවත් ඒක විශ්වාස කරන්න කැමැත්තක් නැහැ. දැන් නරරෝහිතස්ස නැවත නැවත කියනවා මෙච්චර කාල ලැබිලා තියුණ නිවනක් තමයි මේ මුළු ලෝකේ පුරාම හොයලා අතරමඟදිම මලේ කියලා තමයි නැවත නැවත කියන්න වෙන්නේ. මෙච්චර කාල ලැබිලා තියුණ දෙයක්. රූමිට අනුව කියනවා ඔබ ඔය දැනටම බෙල්ලේ පළඳගත්ත දියමන්ති මාලයක් තමයි ඔය හොයමින් දඟලන්නේ. පොඩ්ඩක් නැවතිලා බලන්න. පොඩ්ඩක් හොයන එක නවත්තලා බලන්න. ආ දැනටම බෙල්ලේ තියෙනවා මේ මාලේ. දැනටම බෙල්ලේ ඇත. පොඩ්ඩක් නැවතින්න විතරයි තියෙන්නේ. පොඩ්ඩක් නැවතිලා බලන්න විතරයි තියෙන්නේ. අන්නේ බැල්ම බැලුවොත් අන්න තවදුරටත් ඒ පරීක්ෂණයක් නැහැ. තවදුරටත් සෙවීමක් නැහැ. අන්න මොකද උනේ? මේ වැලි තලාවේ තවත් එක වැලි කැටයක් මම. මාතුලින් මේ මුළු ලෝකෙම නිරූපණය වෙනවා. මාතුලින් මේ මනුස්ස සංහතියම නිරූපණය වෙනවා. අන්න වටපිටාවේ ඉන්න කෙනෙක් වුණත් හදවතින්ම දැනෙනවා. අර කලින් වගේ හිතලා කල්පනා කරලා දැනෙනවා නෙමෙයි. අන්න දැනෙනවා. මේ මනුස්සයත් මං වගේ මනුස්සෙක්. ආයි කපලා බලන දෙයක් නැහැ රතු පාටද ලේ කියලා. හුස්ම වැටෙනවද කියලා හුස්ම බෙල්ල මිරිකලා බලන දෙයක් නැහැ. ආ මම වගේම හුස්ම වැටෙන කෙනෙක්. මම වගේම මේ රතු ලේ දුවන කෙනෙක් මේ ඇඟ තුළ කියන හඳුන ගැනීම කරන්න පුළුවන්. කියනවා ඔබේ ඔබ ඔබේ අත පිච්චුනහම ඔබේ අත වේදනා දෙන බව දන්නවනම් ඔබේ අත ගින්න දාන්නේ නැහැ නේ. ඔබේ අත ගින්නට දාන්නේ නැහැ. ඔබ අතට අනුකම්පාවක් කරනවද? නැහැ. රිදෙනවා. රිදෙන බව තේරෙනවා. ඒකින්ද දාන්නේ නැහැ. අතට විශේෂ අනුකම්පාවක් අවශ්‍ය නැහැ. රිදෙනවා. රිදෙන බව තේරෙනවා. ඒ පමණකුත් ඇති. අන්න මේ වැලි තලාවක තවත් එක වැලි කැටයක් බවට පත් වුණා. ආයෙ තව දුරටත් අලුතෙන් පරීක්ෂණයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ස්වභාව ධර්මයට දිය වෙලා ගියා. තව දුරටත් අලුතෙන් පරීක්ෂණයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මනුස්ස වර්ගයා තුල තියෙන අන්න යම්කිසි ස්වභාවය අඳුනගත්තා. මම වගේම තමයි අනිත් පිරිසත්. මං වගේම හැඟීම් දැනීම් තියෙන පිරිස් තමයි ඒත්. අන්න ඒගොල්ලෝයි මායි අතර ලොකු වෙනසක් පවත්වන්න අවශ්‍යතාවයක් නැහැ කියන දියවීම තමයි වෙන්නේ. ඔය කාලියුම් කියනේ කෙනා සඳහන් කරනවා, එයා පෙන්නනවා මේ හිත තුළ කොටස් තුනකට. එයාගේ අදහස අනුව තමයි එහෙම කියන්නේ. මොකද්ද කියනවා, මේ මේ විඥානය තියෙනවා. ඊට පස්සේ තමුන්ගේ පෞද්ගලික අවිඥානයක් තියෙනවා. ඊට පස්සේ පොදු අවිඥානයක් තියෙනවා. කියලා ඔන්න විදිහට කොටස් තුනක් පෙන්නනවා. ඒතකොට සාමාන්‍ය මේ විඥානය කියන්නේ ඔය දිනදා මතක ඔය වැඩ කටයුතු කරන දේවල් ඔය ටික ඉතින් සාමාන්‍ය තියෙනවනේ. ඒක තමයි මේ විඥානය අවදි භාවය කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා අන්න පෞද්ගලික අවිඥානයක් තියෙනවා. එතකොට මෙයා සමහර විට භාවනාවකදී වගේ ඔය දේවල් අත්දකිනවා. මොකද්ද? මෙයාට මතක් වෙලා එනවා අර අතීත වෙච්ච සිදුවීම්. කලින් මතකෙවත් තිබුණ නැහැ. මෙහෙම දෙයක් අල්ලගෙන ඉන්නවද කියලා දන්නෙත් නැහැ. මෙහෙම ප්‍රශ්නයක් වුණාද කියලා මතකත් නැහැ. ඔන්න පොඩි කාලේ ඉඳලා කුඩා අවදියේ ඉඳලා වෙච්ච සිදුවීම්, ඒ වෙච්ච අකටයුතුකම්, කී කර දේවල්, තමුන්ට මතකවත් නැති මේ අල්ල බදාගත්ත පුද්ගලයෝ අන්න ඔය සක්මන් පරියන්ක කරනකොට මතුවෙලා එනවා. කලින් අර විදිහේ විඥානයක නොතිබුණු අර විදිහේ කියන විදිහට පෞද්ගලික අවිඥානය, අර විදිහේ අන්කොන්ෂස් කියලා තමයි සඳහන් කරන්නේ. මේ නොදැන තියුණ දේවල් කෑලි කෑලි මතුවෙලා එනවා. ඊට පස්සේ මේ තුන්වෙනුව මෙයා කියනවා, මීටත් යටට ගියාම, මීටත් ගැඹුරට ගියාම අන්න මොකද වෙන්නේ, මේ මේ මනුස්සත්වයට පොදු ස්වභාවයක් අපි තුල තියෙනවා. මනුස්ස ස්වභාවයක් අපි තුල තියෙනවා. මේ මිනිස්සු ලෝකයේ අදකින ස්වභාවයක් තියෙනවා. අනේ ස්වභාවය මතුවෙලා එනවා කියලා මෙයා මේ විදිහට කොටස් තුනකට කඩලා පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට අපි ඕනම කෙනෙක් පටන් ගන්න අර විදිහට සාමාන්‍ය අවදි විඥානයකින් දන්න කියන ටිකක් තියෙනවා. දැකලා පුරුදු පුද්ගලයෝ ටිකක් ඉන්නවා. අවදි භාවයක් තියෙනවා, මතක ටිකක් තියෙනවා. ওই ටික තමයි. ඕකෙන් පටන් ගත්තら මොකද අර අර යටට 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 යනවා වගේ ස්වභාවයක් මේ පුහුණුව තුළදී සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ මොකද වෙන්නේ? අන්න එයාටම තේරෙනවා මගේ හිත තුළ අර මණ්ඩි විදිහට තැම්පත් වෙලා තියුණ දේවල්, මට කලින් මතකේ නොතිබුණු දේවල්, කුඩා කල මතක, ඒ වෙච්ච කරදර බාධක, ඒ හිත තුළ තියුණ තුවාල වගේ දේවල් මතුවේවි එනවා. අන්න මොකද වෙන්නේ? ඒ විඥානයේ ඉඳලා යම්කිසි විදිහක අර පෞද්ගලික අවදි ස්වභාවයේ ඉඳලා අවදි නැති ස්වභාවයකට ටික ටික යම්කිසි පරීක්ෂණයක් උමගක් හැරීමක් වගේ දෙයක් සිද්ධ කරා. ඊට පස්සේ තවත් කරගෙන යනකොට අර කුණු කන්දල් ටිකත් විසිවිලා ගැලවිලා ගියාට පස්සේ අන්න මෙයාට දකින්න පුළුවන් මේ මනුෂ්‍යත්වයට පොදු ස්වභාවයක්, මනුෂ්‍යත්වයට පොදු අවදි ස්වභාවයක්, ඒ ලෝකයේ අත්දකින්න ස්වභාවයක් මා තුළ තියෙනවා. අන්න ඒ ස්වභාවය ටික ටික අඳුන ගන්නවා. ඒ ස්වභාවය අඳුනගත්ත කෙනෙක්ට තවදුරටත් අර තමුන් මත පදනම් වෙච්ච අදහසක්, තමුන් මත පදනම් වෙච්ච මතවාදයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්න මොකද වෙන්නේ? අර වතුර ආදී වුණා, දියසුලිය තියුණා, දැන් දියසුලිය වතුරට දියලා ගියා. දැන් ආයි වෙනම පෙන්නන දෙයක් නැහැ. මහා ගංගක වැලි තලාවක තවත් එක් වැලි කැටයක් බවට මමපත් වුණා. ආයි ඒකේ අලුතෙන් තවත් පරීක්ෂා කරන්න අලුතෙන් හොයන්න දෙයක් නැහැ. අන්නර මනුෂ්‍යත්වයේ කියන ස්වභාවයට දිය වෙලා ගියා. ඔන්න වගේ වෙනස් වීමක් තමයි වෙන්නේ. ඔන්න වගේ පරිවර්තනයක් තමයි වෙන්නේ. ඒ පරිවර්තනය වුණාම අන්න එයා මේ වේදනාව දන්නවා. එයා විශේෂයෙන් මේ අතට අනුකම්පාවක් කරන්න උවමනාවක් නැහැ. අතට මෛත්‍රිය පතුරවන්න උවමනාවක් නැහැ. වේදනාව දන්න නිසාම අන්න අගින්නේ දාන්නේ නැහැ. ඒක දැනිලා තියෙන්නේ. ඒක ආයි තවදුරටත් විමසන්න පරීක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔන්න ඔය කියන කතාව සම්බන්ධයෙන් යම් කිසි විදියක ගැඹුරු අදහසක් නිරූපණය වෙන දෙයක් ඔන්න පහුගිය දවසක මම දැක්කා. ඒකට සඳහන් කරනවා මේ කෙනෙක් කියනවා, මම ඔබට ආදරෙයි, මුකුත්ම හේතු කාරණාවක් නැතුව, මුකුත්ම හේතු කාරණාවක් මත පදනම් නොවි මම ඔබට ආදරෙයි. මේ කියන්නේ කොහෙද? මේ කියන්නේ වටපිටාවට. කියන්නේ මේ වටපිටාවේ ඉන්න පිරිසට කියන්නේ. එහෙම කිව්වහම අන දැන් වටපිටාවේ ඉන්න පිරිස ඇවිල්ලා අන මේකට තමුන්ගේ ප්‍රතිචාරය දක්වනවා. කෙනෙක් කියනවා I feel you brother, සහෝදරයා මට ඔබ කියන දේ තේරෙනවා. තව කෙනෙක් කියනවා මමත් ඔබට ආදරෙයි. අපි හැම දෙනාම මේ එකම කෙනෙක්. අපි හැම දෙනාම මේ එකම පද්ධතියක්. ඔබ වගේම තමයි මමත්. ඒ විදිහ හැඟීම් දැනීම් තමයි මා තුලත් තියෙන්නේ කියන ඔන්න ඒ විදිහේ ප්‍රතිචාර දක්වනවා. ඉතින් මේ වගේ දෙයක් ඇහුවාම සාමාන්‍යයෙන් ඔන්න දැන් මේ මේ ආසියාතික රටක වගේ කෙනෙක් හිතන මොකාටද දන්නේ නැහැ මූමේ ඉන්නේ මේ වගේ වචන කියාගෙන කියලා ඔන්න ඒ විදිහ අදහසක් නෙන්නේ. නමුත් යම් කිසි විදිහක අන්නර බටහිර සමාජ වෙන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ? මෙන්න මේ විදිහ දෙයක් කියනවා. මුකුත් ලාභ අපේක්ෂාවකින් නෙමෙයි, මුකුත් දෙයක් ලංකර ගැනීම තුලින් නෙමෙයි. හැබැයි මම ඔබට ආදරේ. මනුස්සත්වේ නාමයෙන් මම ඔබට ආදරේ. අපි ඒ වගේ පොදු ස්වභාවයක් අපි තුල තියෙනවා කියන හැඟීම වැඩි වැඩියෙන් ඉස්මතු වෙනවා. සමහර විට මේ මිනිස්සු යම් කිසි විදිහක අර භෞතික දේවල් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අන්තිමට යම් කිසි පරිවර්තනයකුත් එක්ක කාලෙත් එක්ක නැවත නැවත අන්න යම් කිසි විදිහක නිවැරදි දේ මොකද්ද, හරියට සෙවිය යුතු දේ මොකද්ද කියන දිහාවට එළඹෙනවා වෙන්න පුළුවන්. සමහර විට කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න මේ නොමිලේ hugs, free hugs කියලා බෝඩ් එකක් අල්ලගෙන ඉන්නවා. මේ මහා හන්දියක නිකන් බෝඩ් එකක් අල්ලගෙන ඉන්නවා නොමිලේ මේ විදියට වැළඳ ගැනීම. ඉතින් මොකද කරන්නේ අර මහා පිරිස මෙයා බල බල එහෙම ගමන් කරද්දී ඔන්න ඊට එකපාරට මිනිස්සෙක් ඇවිල්ලා අන්න වැළඳ ගන්නවා. වැළඳගෙන කියනවා මට මේ අද බොහොම හිතමාරුයි මං ඉඳියේ, ඔබට බොහොම ස්තුතියි මේ විදිහේ මට සැනසීමක් ලබා දුන්නට. මේ නන්නා අඳුරන කෙනෙක් අන්න අර විහෙස පීඩාවට ලක් වෙලා තියෙන කෙනෙක් අන්න ඒ උපකාරයෙන් සැනසීමකට පත් වෙනවා. අපි මේ දන් දීම් ගැන කතා කරනවා. සමහර වෙලාවට ඔය කොවිඩ් කාලේ අන්න ඔය බටහිර රටක ඒ යම් කිසි විදිහක ඒ අපි හිතමු සුපර් මාකට් එකට අන්න බොහොම විඩාවට පත් වෙච්ච අවුරුදු 50ක විතර වයසක මිනිසෙක් එනවා. මේ මිනිස්සගේ මූණෙන්ම හරි විඩාවයි. ඇවිල්ලා කියනවා සහෝදරයා මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මේ දවස්වල රැකියාව නැහැ. දරුවෝ ගෙදර අඬනවා බලිගින්නේ කියලා සඳහන් කරනවා. එතකොට මේ අපි හිතමු මේ සුපර් මාකට් එකේ ස්ථානේ තැනත කියනවා තව දුර තව තව කිප් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මට තේරෙනවා ඔබේ ප්‍රශ්නේ. කියලා මොකද කරන්නේ? අර තමුන් ගිහිල්ලා යම් කිසි විදියක ඒ දරුවන්ට අවශ්‍ය ආහාර ටිකක්, ආහාර මල්ලක් විවිධ ස්ථානවලින් එක එක දේවල් දාලා හදලා අන්න ගෙනහල දෙනවා. තවදුරටත් වචන කියන්න අවශ්‍ය නැහැ. මේක ඔබ තියාගන්න. මේක ඔබේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න කියලා සඳහන් කරනවා. ඉතින් අර කඳුළු වගුරවමින් තමයි අරක බාරගන්නේ. මේ විදිහේ උපකාරයක්, මේ අවශ්‍යතාවය තියුණු වෙලාවක මට සහනයක් ලබා දුන්නා කියන අදහස. තොර මේ එලෝගෙන ගිහිල්ලා මේ අනේ දානයක් දෙන්න ඕනේ, මොනවා හරි දෙන්න ඕනේ කියලා එහෙම දෙයක් නෙමෙයි මේ. ඒ වෙනුවට අන්න අර අවස්ථාව ගැළපිලා ආවා. අර ভাইබ්‍රේෂන් එක තේරෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා තේරෙනවා. මේ ප්‍රශ්නේ තේරෙනවා. හරි, ඊට වචන අවශ්‍ය නැහැ. මේ කියන කතාව තේරෙනවා. ජීවක තමයි වැඩේ. අද කාලේ මේ වගේ අපහසු අමාරු කාලෙක අන්න බලන්න මේ මොකද්ද වටපිටාව වෙන්නේ, මොකද්ද වෙලා තියෙන්නේ, ඒක මට තේරෙනවද? පොඩ්ඩක් අවදි වුණා නම්, පොඩ්ඩක් ඇස් දෙක ඇරියා නම් තේරෙනවා. දැන් පහුගිය දවසක මේ කලින් රැකියා ස්ථානේ වැඩ කරපු දෙන්නෙක්, බොහොම හිතවත්ව කටයුතු කරපු දෙන්නෙක් අන්න කියනවා මේ කොහොමද දන්නේ නැනේ, යැපිල ඉන්න පුළුවන්ද දන්නේ නැනේ, මොකද හාමුදුරුවනේ වෙලා තියෙන්නේ කියලා අන්න අහනවා. එතන මං කියන්නේ අර දැන්ටම ඉතින් අපි මේ කලින්ම ප්‍රශ්න විසඳලා තියුණ හින්දා එච්චර දෙයක් නෑ, එච්චර දෙයක් නෑ. කලින්ම ප්‍රශ්න ටික විසඳලා තියුණ හින්දා දැන් ඉතින් යැපෙන්න එහෙම ලොකු දේවල් අවශ්‍ය නෑ. ඒකින්දා යැපිලා ඉන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලෝ බලා ගන්න, ඕගොල්ලෝ තමයි ප්‍රශ්නකට වෙලිලා ඉන්නේ, ඕගොල්ලෝ තමයි පීඩාවට පත් වෙලා ඉන්නේ. නැති එක වේලනේ, එක වේල ඉතින් ඔය කොම කොම හරි ඒ ටික බඩට දාගත්තාම ආපහු පවුවදා වෙනකන් අන්න අවශ්‍යතාවයක් නැහැ. බට අර කාගන්න එක අමාරුයි. ඒක එහෙම වෙන ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ඉවල බෙදාගත් එක කාගන්න අමාරුයි, කාගන්න අමාරුයි. කොහොම හරි අමාරුවෙන් හරි කාලා බඩට දාගත්තොත් අන්න පවුවදා වෙනකන් ප්‍රශ්නේ විසඳිලා. ඉස්තර මට එනවා නිකන් බැරි වෙලාවත් කෑම වේලක් එහෙම මග ඇරියොත් යකෝ මේ එක වේලයි කන්නේ, මේක කන්න දුන්නෙත් නෑ කියලා නිකන් අර මරලා නිකන් මාළු කන ගන්නට එනවා. දැන් එහෙම එකකුත් නෑ. දැන් ඉතින් පොඩ්ඩක් හුරු වෙලා දැන් ගානක් නෑ. දැන් ඊයේ වුණත් පොඩ්ඩක් අර බටයක් අස්පට් ගිය හින්දා ඉතින් පොඩ්ඩක් කෑම වේල එහෙමේ වුණා. ආවනේ වෙන්දට අවස්තරුවේ ඉතින් අර බට කපලපු යෝන් ටික ගැන මතක් කර කර තමයි කල් ගත කරන්නේ. ඕක තමයි භාවනාව වෙන්නේ සාමාන්‍යයෙන්. ගානන්නේ ගානන්නේ ආපහු හෙටත් තව දවසක් උදා වෙලා එනවා. ඒක තමයි වැඩේ. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අන්න අර විදිහේ මේ යම් කිසි සුදු දේවල් ටිකක් තමයි අපිට අවශ්‍ය. එහෙම මහා පාරිභෝගික වාදයකට යන්න අවශ්‍ය නැහැ. ඔය කියන තරම් දේවල් අවශ්‍ය නැහැ. මේ ලෝකේ ඇති වෙන සම්පත් තියෙනවා. ඒ සම්පත් අන්න සමසේ බෙදා නොයන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ විදිහේ බෙදීමක් වෙනවා නම් අන්න අවශ්‍ය පමණටත් වැඩිය තියෙනවා. ඒ විදිහේ ඕන තරම් අවශ්‍ය පමණට තියෙනවා, වැඩිපුරත් එක්ක තියෙනවා. අන්න අර නොබෙදෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් හරීම නිකන් අරම පුදුම වැඩේ කියන්නේ ඔය ධනවාදයේ උපරිමයටම ගියපු රටවල් දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. ඒ රටවල් දිහා පොඩ්ඩක් බලන්න. ඒගොල්ලෝ නැවතත් අන්න ලොකු වටයක් ගිහිල්ලා කරකිලා නැවතත් නොමිලේ අධ්‍යාපන දිහාවට මේ දරුවන්ට අවශ්‍ය දේවල් ටික ආණ්ඩුවෙන් ලබා දෙන දිහාවට ටික ටික කරකිලා එනවා, කරකිලා එනවා. එතන මොකද උනේ? අර ලොකු රවුමක් ගැහුවා. ඉල්ලුම සැපයුම අනුව හොයාගෙන ගියා. ගිහිල්ලා 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 අන්තිමට කැරකිලා නැවතත් අන්නර මනුස්සකම මතුවෙලා එනවා. පිට හැමෝ දෙනාම මිනිස්සු කියන අදහස මතුවෙලා එනවා. ඒක මතුවෙන්න මතුවෙන්න ඒ තැනත්තගෙන් අර කී විදිහට මේ ලෝකෙට අනතුරක්, වටපිටාවට එහෙම ලොකු අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ මේ තැනැත්තට යම් කිසි සුළු දේවල් ටිකකින් යැපිලා ඉන්න හැකියාව තියෙනවා. ඒ විදිහේ ශක්තියක් තමයි දියුණුවලා එන්නේ. එතකොට කියනවා ඔබ තුලත් මා තුලත් යම් කිසි හැඩයක් නැති, වර්ණයක් නැති, ප්‍රමාණයක් නිර්ණය කරන්න බැරි යම් කිසි පොදු දෙයක් තියෙනවා. ඔබ කැමති නමක් ඒකට කියන්න. ඒක ගැටලුවක් නෑ. ඔබ කැමති නමක් ඒකට කියන්න. හැබැයි නමුත් එන්න එහෙම පොදු ස්වභාවයක් අපි තුල තියෙනවා. අන්නේ ස්වභාවය අඳුනගත්ත කෙනෙක්, ඒ ස්වභාවය වැළඳගත් කෙනෙක් අන්න සමහර විට වටපිටාවත් තමුන්ටත් අන්න පහසුවක් සලසනවා. කෙනෙක් කියන දෙවියන් වහන්සේ තමයි මේ කියන දේ. අකමැක් නැ දෙවියන් වහන්සේ කියලා කියන්න. තව කෙනෙක් කියනවා බුදුන් තමයි මේ කියන දේ. අකමැක් නැ බුදුන් කියලා කියන්න. තව කෙනෙක් කියනවා මේ නිවන තමයි මේ කියන්නේ. නිවන කියලා කියන්න. අර සමහර විට නිවන ගැන කරන පැහැදිලි කිරීමුත් ඔළුවට එන්න පුළුවන්. අන්න එතන දිග කෙටි සුභාසුභ එහෙම දෙයක් නැහැ. එහෙම ස්වභාවයක් පෙන්වන්න හැකියාවක් නැහැ. නමුත් මොකද්දෝ දෙයක් තියෙනවා. මොකද්දෝ දෙයක් තියෙනවා. අනේ පොදු ස්වභාවය. ඉතින් විවිධ තැන්වල විවිධ විදිහට පෙන්වනවා. දෙවියන් වහන්සේ කියලා පෙන්වනවා, බුදුන් කියලා පෙන්වනවා, නිවන කියලා පෙන්වනවා. ඕන ලේබලයක් ගහගත්ත හැකි. නමුත් අන්න යම් කිසි විදිහක ඒ වගේ පොදු ස්වභාවයක් අපි තුල තියෙනවා. අනේ ස්වභාවය වළඳ ගත්තොත් ඒක තමයි මේ ප්‍රතිපදාව. එදිහවට තමයි මේ ප්‍රතිපදාව ටික ටික ගමන් කරන්නේ. ඉතින් විවිධ පැතිකඩ වලින් පෙන්වන්න පුළුවන්. ඉස්සර ඔය වැඩ කරන තැන ඔය කතෝලික ඒ යන ළමයෙක් ඉන්දියා මගේ හොඳම යාළුවේ කවුරුදු ගණනාවක් තිස්සේ. ඉතින් මොකද කරන්නේ අර සමහර දවස්වලට අර ඒගොල්ලන්ගේ තියෙනවානේ අර ෆාස්ටිං වගේ මොනවද තියෙනවා. ලින්ට් සීසන් දකෝද කියලා තියෙනවා. ඒ කාලේට බත් එකක් බැඳගෙන එනවා. ගෙදරින් බැඳගෙන එනවා. හැබැයි අතරමඟදී කාට හරි දීලා එනවා. අතරමඟදී කාට හරි දීලා එනවා. දීලා ඇවිල්ලා ආහාරයක් ගන්න කැමතිත් නැහැ. ආහාරයක් ගන්න කැමතිත් නැහැ. ඒ වෙනුවට තමුන් බඩගින්න ඉන්නවා. ඉතින් මං ගිහිල්ලා මොකද කරන්නේ? ආ බත් එකක් තියෙනවා කමු කමු කියලා. ඉතින් මොකක් හරි පොඩ්ඩක් අවසලා ආරගෙන යනවා. ආ බත් එකක් කමු කියලා අරන් යනවා. චෝක තමයි. ඉතින් මට කියන්නේ යක්ෂ පරීක්ෂාව. බඩගින්න ඉන්න දවසට ඇවිල්ලා බත් එකක් පිරෙනවා. අතින් අල්ලගෙන ගිහිල්ලා වැට පයින් ඔන්න මෙන්න දෙවිදි ආපහු හැරිලා එනවා. ජාක්ස පරීක්ෂාව කියලා තමයි කියන්නේ. යක්ෂයෙකුත් ඉන්න බෑ අප්පා, සාතන් කෙනෙකුත් ඉන්න ඕනේ. එතකොටනේ හරියටම පරීක්ෂාව සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහේ යම් යම් දේවල් එක එක්කෙනා පුරුදු කරනවා. ඒ ශක්තිය උරගාලා බලනවා. ඉතින් අපිත් මෙන්න මේ යෙදෙන ප්‍රතිපදාවේ අපි බලන්න ඕනේ කොයි විදිහේ සැනසීමක්ද, කොයි විදිහේ පහසුවක්ද අපිට ගැළපිලා එන්නේ. ඒ පහසුව ගැළපෙන්න ගැළපෙන්න කොහොමද මගේ මේ වටපිටාව පිළිබඳ තියෙන හැඟීම වෙනස් වෙන්නේ? මේ වටපිටාවට මම කටයුතු කරන ආකාරය කොහොමද වෙනස් වෙන්නේ? අන්නේ වෙනස් වීම, අන්නේ පරිවර්තනය තමයි සිද්ධ වෙන්නේ. අර සෙන් කතාවක තියෙනවා මොකද්ද මේ කෙනෙක් ඉන්නවා මේ ඌරේ ගඟකින් එතර වෙන්න බැරුව. එතකොට හන කල්පනා කරනවා යන්න හදනවා හරියන්නේ නැහැ. හැකියාවක් නැහැ. ඊට පස්සේ බලනකොට ටිකක් කියලා බලනකොට ගඟෙන් එහා ඌරේ ඉන්නවා තමුන්ගේ ගුරුතුමා. තමුන්ගේ ගුරුතුමා ඉන්නවා. ඉතින් කෑ ගහලා කියනවා ගුරුතුමනි මට ඔය අනිත් ඌරට එන විදිහ කියන්න. මට ඔය අනිත් ඌරට යන විදිහ කියන්න. ඒකට එන විදිහ කියන්න කියලා අන්න යම් කිසි විදිහක මේ ගුරුතුමාට ආරාධනාවක් සිද්ධ කරනවා. සිද්ධ කරාම මේ ගුරුතුමා ටිකක් වෙලා නිශ්ශබ්ද ඉඳලා කියනවා ඔබ දැනටමත් ඉන්නේ අනිත් ඌරේනේ. ඔබ දැනටමත් ඉන්නේ අනිත් ඌරේ තමයි. හරි ප්‍රශ්නේ විසඳලා තියෙන දැන්ටම විසඳලා තියෙන. හරි ඉතින් අර රෝහිත අස්ස කියපු කතාව මතක් වෙන්න පුළුවන්. දැනටම ලැබිච්ච දෙයක් තමයි මේ හොයලා තියෙන්නේ මෙච්චරකල්. ඒ බාර ගැනීම විතරයි කරන්න තියෙන්නේ. ඒ බාර ගැනීම කරපු ගමන් අන්න එයා තවදුරටත් ඒ ප්‍රශ්නයක් මතුවේනේ නැහැ. එයාට තවදුරටත් හොයන්න පරීක්ෂා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ විමසීම තමයි මේ තියෙන්නේ. මනුෂ්‍යත්වේ නාමෙන් දැනටම ලැබිච්ච නිවනක්, දැනටම ලැබුණු දෙයක්. අන්න ඒ දේ නැවත නැවත අත්දකින්නකොට, ඒ විශ්වාසය දියුණු වෙනකොට, අන්න මොකද වෙන්නේ, ටික 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 අන්න එයාට ඒ ශක්තිය ගැලපිලා එනවා. එතකොට තවදුරටත් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. කතා නොකරට වැඩේ තේරෙනවා. අර කියන්නේ නිකන් කතා නොකරපු දැනුණු වචනවල බලය වැඩි. කතා කරේ නැහැ, දැනුනේ නැහැ. නමුත් කතා කරේ නැහැ, අර විදිහට පැහැදිලි කරේ නැහැ. නමුත් වැඩේ තේරුණා. ඒ කියපු දේ දැනුණා. අනේ එතකොට මේක බලේ වැඩි. තියෙනේ විදිහේ දිහාවක්, දැනීමක් දිහාවට තමයි අපි ටිකෙන් ටික ගමන් කරන්නේ. ඒ ගමන ටික ටික ගැළපිලා එනවා. ඉතින් ඒ සඳහා අන්නාර කී විදිහට නැවත නැවත පරීක්ෂාවක් යෙදෙන්නේ. බාහිර ලෝකෙ පිළිබඳ පරීක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. තමුන් පිළිබඳ, තමුන්ගේ මේ වැඩ කටයුතු පිළිබඳ අවදිභාවයකින් කටයුතු කරන්න. ඒ අවදිභාවය ගත කරනකොට ගත කරනකොට අන්න මොකද වෙන්නේ, ටික 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 අර කියන විදිහ විවේකයක් තමුන් තුළින් මතුවෙලා එනවා. මෙන්න මේ මනුෂ්‍යත්වයට නාමයෙන් ලැබිච්ච දේ බාරගන්න අපි සූදානම් වෙනවා. සමහර විට ෂණ මාත්‍ර වශයෙන් වෙන්න පුළුවන්. ඔය tiny moment of satori කියලා කියනවා. ෂණ මාත්‍ර නිවනක් පිළිබඳ කතා කරනවා. ඒකෙදි වෙන්නේ මොකද්ද? අන්න අර මහා ප්‍රශ්න ගොඩක වෙලිලා ඒකේ දඟලමින් කටයුතු කරන කෙනෙක්, අර විදියට පීඩා විඳින්මින් කටයුතු කරන කෙනෙක්. සමහර විට අපි හිතමු මේ විදිහේ දෙයක් අන්න මොකද්ද, තමුන්ට පිළිකාවක් ඇවිල්ලා මේක තාම අරගලේ තියෙන්නේ, බාරගන්න සූදානම් නැහැ. මට වෙන්න පුළුවන්ද මේම දෙයක්? මම මොනවා කරාටද මම මේ විදියට පව් කරලත් නැති කෙනෙක් කියලා අන්න හඬවින් වලපෙමින් කල්ගත කරනවා. එහෙම නැත්නම් ගෙදර වටේ පිටාවේ වෙච්ච සිදුවීමක් බාරගන්න සූදානම් නැහැ. මේ තැනත්තා කොහොමද මට මෙහෙම කරේ? ඇයි මේ විදියට උනේ කියලා අන්න හඬමින් වැළපෙමින් කල්ගත කරනවා. ඒ වගේ වෙලාවක මේ තැනත්තා අර දුකෙන් පීඩාවට පත් වෙලා පත් වෙලා පත් වෙලා පත් වෙලා යම් කිසි මොහොතක සූදානම් වෙනවා. අන්න අර වෙච්ච දේ බාරගන්න. ෂණිකව එයා යම් කිසි විදියක තීරණයකට එළඹෙනවා. අර වෙච්ච දේ බාරගන්න. ඒ එළඹුණ ගමන් මොකද වෙන්නේ? අන්න ඒ එළඹුණ ගමන් මෙයා ෂණ මාත්‍ර නිවනක්, ෂණික විවේකයක් අත්දකිනවා. මෙච්චර වෙලා අරක බාරගත්තේ නැහැ, දැන් බාරගත්තා. අපිලිකාව කමක් නැහැ, බාරගත්තා. එහෙම නැත්තම් වෙච්ච දේ සමන් නැහැ වුණා කියලා බාරගත්තා. අන්න බාර ගැනීමත් එක්ක තමුන් තුළින් අර කි විදිහ විවේකයක්, සැනසීමක් මතුවෙලා එනවා. ෂණ මාත්‍රව අත්දකින්නවා මෙන්න මේ ධර්මයේ තියෙන ප්‍රබලත්වය, මේ ධර්මයේ තියෙන සැනසීම. අනේ එතනින් එහාට තමයි එහාට යම් කිසි විදියක නිවැරදි වීමක්, එහෙම නැත්නම් අපි හිතමු සුව වීමක් දිහාවට ගමන් කරන්න පුළුවන්. ඒක තමයි ආරම්භක ස්ථානේ. එහෙම නැත්නම් නැවත නැවත අර තුවාලේ උඩු දුවනවා, වැසෝනවා. ඒක තමයි ස්වභාවය. අනේ එකපාරට ප්ලාස්ටරේ ගලවලා ඉවත් කරනවා. හැඬෙනවා, කෑ ගැස්සෙනවා, වෙහෙසයි. නමුත් මොකද වෙන්නේ? අනේ ඒත් එක්කම සුව වීමක් ආරම්භේනවා. චෝ ජීවිතයේ තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. නොයෙකුත් තමුන්ට ආපු ශරීර වෙහෙසවල වෙන්න පුළුවන්, රෝගී තත්ත්ව වෙන්න පුළුවන්. කොයි දේත් අපි ඒක ප්‍රතික්ෂේප කරනකම්, ප්‍රතික්ෂේප කරනකම් අන සුව වේවක් වෙන්නේ නැහැ. නැවත නැවත අපිට පීඩා දෙනවා. නමුත් කොයිලා හැරි බාරගත්තොත් අනේ බාර ගැනීම මාත්‍රයෙන්ම ෂණික විවේකයක්, ෂණික සුවයක් මතුවලා එනවා. එන්නේකම තමයි තව 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 වර්ධනය වෙලා මේ ලැබිලා තියෙන දේ, දැනටම මේ ලැබිලා තියෙන දේ බාර ගන්නවා කියන පරිවර්තනය වුණොත් අන්න එදාට මේ තැනත්ගේ ප්‍රශ්න විසඳෙනවා. ওই විදියට මොහොත මොහොත තමයි එකතු වෙන්නේ, ටිකෙන් ටික තමයි එකතු වෙන්නේ. සමහර විට කෙනෙක් කියනවා මට තේරෙනවා මම දැන් ඉස්සරට වැඩිය වෙනස් විදියට තමයි මේ දේවල් වලට ප්‍රතික්‍රියා කරන්නේ. මට තේරෙනවා මම මේ විදියට පරිවර්තනයකට ලක් වෙලා තියෙනවා. මම මේ විදිහට මා තුළ වෙනසක් වෙලා තියෙනවා. මම මේ දේවල් වලට වෙනස් විදිහට දැන් ප්‍රතික්‍රියා කරනවා කියන අන වචනේ තමන් තුළින්ම ප්‍රකාශ වෙන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ ටික 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 අන්න මේ කී විදිහේ යථාර්ථයට මුහුණ දීමක් බාර ගැනීමක් දිහාවට පරිවර්තනය වෙනවා. ඒ බාර ගැනීම කරාට පස්සේ එයාට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. පොඩි පොඩි නැවත නැවත විවිධ දේවල් මතුවෙලා එන්න පුළුවන්. නමුත් නැවත නැවත අන්න අර නිවැරදිවීම සිද්ධ වෙනවා. ඒ නිවැරදිවීම සිද්ධ වෙන්න අන්න විවේකයක් දිහාවට සැනසීමක් දිහාවට තමයි ගමන් කරන්නේ. ඉතින් එන්නේ කියන සැනසීම ලැබෙන ලැබෙන දකින්න දකින්න මේ තැනැත්තට අන්න තව තව විශ්වාසයක් තව තව ශක්තියක් දියුණු වෙලා එනවා. මෙන්න මේ කියන කතාව හරි මේ බුදුන්ගේ වචනේ හරි ඒ අත්දකින්න අත්දකින්න තවදුරටත් අන්න බුදුරජාණන් වහන්සේ කියන ඒ වචනේ පිළිබඳ විශ්වාසයක් අචල සද්ධාවක් නොසැලෙන සද්ධාවක් ඇති වෙලා යනවා. ඉතින් ඒ වගේ නොසැලෙන සද්ධාවක් ඇති කෙනෙක් අන්න ශාස්ත්‍රුන් වහන්සේට නැවත නැවත අර විදිහ ගෞරවයකට නැවත නැවත පුදු සත්කාරයකට යොමු වෙන එක අහන දෙයක් නෙමෙයි. අන්න බුදුරජාණන් වහන්සේ කරුණු අර පරිබ්‍රාජකෙක් වෙන කෙනෙක් මේ බාහිර ආටෝප වලින් පෙන්වන්න උත්සාහ කරා. කියනවා මේ විදිහේ කරුණු ටිකක් නිසා නේද ඔබ වහන්සේ මේ ගෝලයෝ ගරු කරන්නේ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා නෑ නෑ එහෙම දෙයක් නෑ. ඊට වැඩි එහා ගියපු කරුණු ටිකක් තියෙනවා. ඔය කන බොන ඒවා හින්දා, ඔය අඳින පළඳින ඒවා හින්දා, ඒවා හින්දා ගරු කරනවා නම් ඒක පවතින ගරුකමක් නෙමෙයි. ඒක පවතින අපේක්ෂාවක් නෙමෙයි. අන්න මේවා තමයි නියම කරුණු. මේ නියම කරුණු නිසා තමයි මට මේ විදිහේ ගෝලයෝ ගරු කිරීමකට නිවැරදි ගරු කිරීමකට යමු වෙන්නේ කියලා අන්න කරුණු ගැන හැර දක්වනවා. ඒ ගැන හැර දක්වන කරුණු වලින් ඉහළටම පෙනෙන දේ තමයි ගෝලයා ඒ තමුන්ගේ ශිෂ්‍යයා මේ ධර්මයේ සාක්ෂාත් කරාම එයාගේ සැක ප්‍රස්ස සංකා විසඳුනහම එයාම මේක දැක්කහම අන්නේ සාසෘන් වහන්සේ තිරේන කෙරෙහි තියෙන ගෞරවේ මුදුන්පත් වෙනවා. ඒක උපරිමයකට ළඟා වෙනවා. ඒ කෙනෙක් කවදාවත් සාසෘන්ට නිග්‍රහ කරන්න යමු වෙන්නේ නැහැ. මොකද අන්න අර කතා නොකරපු වචන තමුන්ට තේරුණා. බුදුන්ගේ වචනේ හරි බව තමුන්ම අත්දැක්කා. ආයි තවදුරටත් වෙන කෙනෙක්ගේ විශ්වාසයක්, වෙන කෙනෙක් පිළිබඳ පරීක්ෂාවක්, වෙන කෙනෙක්ගේ වචන ඇහිීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසාම කියනවා අන්න අර මේ විදිහේ සෝවාන් මට්ටමින් හරි මේ ධර්මයේ සාක්ෂාත් කරපු කෙනෙක් කවදාවත් වෙන සාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ගේ සරණ යන්නේ නැහැ. එයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. තවදුරටත් පරීක්ෂණයක් නැහැ. තවදුරටත් හොයන්න දෙයක් නැහැ. දැනටම ස්ට්‍රීම් එන්ට්‍රි කියලා කියන්නේ ජල පහරට වැටිලා තියෙනවා. ඒක කොහොමත් යන්නේ නිහන දිහාවට තමයි. විවේකයේ දිහාවට, නිවන දිහාවට යන ජල පහරේ දැනටමත් ඇත. ඉතින් ඔන්නෝක තමයි වෙන වෙනස. බලන්න ඉතින් එතෙන්ට ගෙනහලා තමයි බුදුරජාණන් වහන්සේ නවත්තන්නේ. ඉතින් අපේ සූත්‍ර දේශනාවත් අදින් අවසන් වෙනවා. අපි බලමු වෙන අලුත් දිහාවකට යොමු වෙන්න පුළුවන් වෙයි අපිට ඊළඟ සතියේ ඉඳලා. අන්න මේ සෑහෙන කාලයක් සමහර කෙනෙක් ඉන්ද්‍රි ගානවා, අයියෝ මොකද්ද අප්පා මේක ඉවර වෙන්නේ නැද්ද කියන ගානටත් එන කට්ටි ඉන්නවනේ. ඉතින් කොහමද යන්නේ ඉවරයි කියලා කියන්න පුළුවන්. අදින් ඉවරයි, සූත්‍ර දේශනාවත් ඉවරයි. අලුත් සතියක අලුත් දිහාවකට යොමු වෙන්න අපේක්ෂාවෙන් අද දින මේ ධර්ම දේශනාව අවසන් කරන්න තමයි බලාපොරොත්තුව. ඉතින් මේ කරපු කතා බහත් අන්නර කී විදිහේ තමුම්ම සාක්ෂාත් කර ගැනීමක් සඳහා තමුම්ම මේ විදිහට අත්දැකීමක් සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්නයක් වගේ තියෙනවා නම් අපිට අවස්ථාව දෙන්න පුළුවන් මේ වෙලාවේ.
එහෙමයි. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛේ හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුඛි හොන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛි හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛි හොන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං අයර ආරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දන් පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන්දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සා
සොපත්තේවා සොපත්තේවා හැම දෙනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සාමිනා
හස්සේ